సమంతా చక్వాలే సూఅత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముఖదం ధమ్మ శవన కాలో అయం బదంతా ధమ్మ శవన కాలో అయం బదంతా ధమ్మ శవన కాలో అయం బదంతా నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్దస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్దస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్దస్ ఏ అప్పగే శాస్త్రువు సమ్మా సంబుదురజాణన్ వహన్సేట అప హెమ దినాగేమ నమస్కారే వేవా సుపిన్వక్ని ఒబ హెమ దినామ అదత్తితామ శ్రద్ధావిం బలాపొరొత్తువాన్ని ధర్మశ్రవణే కరన్నటై అద మీ దేశనావే దాయకత్వే దమిత్తెన్న కోన్ మహాత్మా సుదర్శని హరస్కమ మహాత్మ్య సుజీవ కుమారప్పిరుం మహాత్మా సహ ప్రియదర్శని కుమారప్పిరుం మహాత్మ్య అతులు పిన్నుతున్ విసిన్ శ్రద్ధావిన్ దరల తివెనువా మే పిన్నుతున్ హెమ దినాటమ జీవితావబోధే ధర్మావబోధే పినిస మీ దేశనా ఉపకార వేవాయి మమ ప్రార్థనా కరను పిన్వత్ని బుద్ధ శాసని కేంద్రగత స్థానేకతమై అపి నెవతిలా ఇన్ని మీ బుద్ధ శాసని 2600కట వడా పరణ వెల్చ కాలానురూపే పెరణి భావాక్ తీరు నమతేమ పరణ ఉనాట బుద్ధ శాసనీయ ఇక రయక్వత్ మీ ప్రతిఫలయాతిం పెరణి పరణ వెలా నెహ మీ సంబుద్ధత్వ మంగళ్యం పిలిబంది ఇతా ఉనందువక్ పవతిన వెలావాక్ బుద్ధ శాసనీకాన్ని ఇక మినిత్తు అక్వాత్ పరణ వెలా నెతి ఇక హెబై మీ స్వభావ ధర్మేట అదాల కియవీమక్ నిసా బుదురజానొసకి కియవీమ మీ బుద్ధ శాసనీ ప్రతిఫల నెతి భవ స్వభావ ధర్మే తులిన్ పవా పేన్న తీయను దెంగ అప్పట పేనువా మీ కాలే మల్పిపునత్ మల్సువందనే ఎతకొట మే కాలే సమహార మల్పిపునట ఏవాయే సువందనే మొకద స్వభావిక రిద్మయట వడా వెనస్ క్రియావళియక్ ఎతులి తమై మల్పిపేన్ ఏకన్ కృతీమో మల మల ఉపద్దవన్న పులువాం మట్టమట మే స్వభావ ధర్మే ఇస్సరహ మానవయాగే వికృతితావయక్ మతువేలా తీయను అన్ని వికృతితావే తుల పేన్నిమ ధర్మే అహిమివీమమై ఎతకొట మీ మీ ఇస్సరహట మల్పిపెన్నిత్నే సమహార విట స్వభావ ధర్మి క్రియావళి ఎతులి మినిసు మల్కీల కటువల్ట రెవటిన్నది బెరినే అతీతైన మల్పిపునలు మల్కీల జాతీయ గస్సుల తిబ్బలు కీల యాల యాలకి దారు అంటి గెన్నువత్ మీ అమ్మ బొడుకియను అఖీల హితాన్ని పుడువా ఇచ్చరట మీ స్వభావ ధర్మి ఎతులి మల్పిపెన్నే ఇస్సరహట ఎతకొట ఈ కృతిమత్వేక్యాన్ని స్వభావ ధర్మి యాంత్రిక క్రియావళి బిందవేటనేక కానీ ఏ వగేమ లంకావి బౌద్ధ బుద్ధ శాసన ఇదిరియత్ కృతిమ వెన్న వెన్న బుద్ధ శాసనేత్ మగ ఫలలాభీన్ బిహి వెన్ని నే లంకావి బౌద్ధాయ గుడా కృతిమై ఏ కృతిమ ఆకృతి వల తమై అపి గుడాక్ బుద్ధ గుడాక్ శ్రావకు హిరవెలా ఇన్ని ఇసరాట సోతాపన్న మార్గే కేనిక పిలిబంద విశ్వాసేక తతివేనిక జ్ఞార మల్పిపినామ మల్ప నొపిపిన కాలిట అతీతే మల్పిపిన మల్ గస్వల మల్పిపునలు హరి లస్సంటే యోగి పితి తిబునలు యోగి సువందత్ తిబ్బాలు కివామ అనాగతిక దవసక్ ఏవి ఇవాళమై విశ్వాస నొక్కరణ్ స్వభావిక యాంత్రిని అతులు మల్పిపెన్ని నెతి మట్టమట ఆపు దవసట మీ మానవయా పిలిగండి కక్నే అతీతే మల్పిపును బావట ఒయ వగేమ అనాగతి వెడి కాలే కన్ని ఇసల మీ లంకావి మినుసుంగి కృతీమ స్వభావే నిసా అర స్వభావిక యాంత్రని అతులేమ తమన్గి సంసిద్ధ్య దకిన్న బెరి నిసా అనాగత కాలి బోమ నుదురు దవసక్కేనవా మరో సోతాపన్న ఫలేవత్ విశ్వాసకరాన్ని అయితే అదనం సోతాపన్న విండి బెరి ఉన్నత్ మినిసు ఫలే విశ్వాసకరను అని అర రహతన్ను హంసే విశ్వాసకరను එතකොට අපට තේරෙන ඔන්න ඔය රිද්මයෙන් බලන්න අතීත රහතන් වහන්සේලා එරදිය පෑවරව මේවා කියනවා බොරු නිමි. ඔය මම කියන රිද්මයට බලන්න අතීතේ බඳු කුසලතා තිබුණු සංඝ පිරිස ඉඳලා තියෙනවා. අපට හිතෙනවා එහෙම කොහොමද මේ සම්පූර්ණයෙන් මේ සතර මහා ධාතුන්ගේ උපකාරය ඇතුව මේ පවතින කය කොහොමද ඔසවන්නේ උඩට වගේවා හිතුණට ඒවා කාලයක් යනකොට පුද්ගලයාගේ වෙනස් වීම එක්කම අවබෝධයට අදාළ ආධ්‍යාත්මික අවකාශයේ කඩා වැටීමක් තමයි අපට තියෙන්නේ. ඒ නිසා පින්වත්නි ඔය පින්තුන්ලා මේ අවස්ථාවේ හොඳට පිළිවෙත් පුරන්න පටන් ගන්න ඕන. ආර්ය මාර්ගයේ තුල දක්ෂ වෙන්න ඕනේ. ඒ දක්ෂතාවය කියලා කියන්නේ ඔය පින්තුන්ට තියෙන පුංචි දේවල් ටිකක් හදාගන්න. අවබෝධයට පත්වීම කියන එක එළියෙන් හොයන්න බෑ, කිසිම අයුරකින් හොයන්න බෑ. අවබෝධයට පත්වීම. එතකොට අවබෝධයට පත්වීම කියන එක මුණ ගැහෙන්නේ කාරණා කීපයක් ඇතුලේ. එකක් තමයි එයාට තියෙන උන මූලික දේ තමයි බාහිර ලෝකයේම මෙන්න මේ ටික මේව තමයි හදන්න ඕන ජීවිතය ඇතුලේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නම් එයාට තියෙන උන ඉතා වැදගත් දේ තමයි එයා බාහිර ලෝකයේ මත විශ්වාසයේ නොතබන එකත් තමන්ගේම సంతානිය ගැන විශ්වාසයේ නොතබන එකත් කියන එක තමයි මුලින්ම තියෙන්න ඕන දේ. ඒකෙන් එයාට පහසුයි විදර්ශනා පටිපාටියට. ඒ කියන්නේ එයා තමන්ගේ ලෝකයේ මත විශ්වාසය තියන්නෙත් නැහැ, බාහිර ලෝකයේ මත විශ්වාසය අලවන්නෙත් නැහැ. එතකොට මේ යන්නේ අවිශ්වාසවන්ත කටයුතු බව ජීවිතයේ අවබෝධයට හරිය උදව්වා. අවිශ්වාසවන්ත කටයුතු බව. ඉතින් ඒක ඒ අවිශ්වාසවන්ත කටයුතු බවෙන් එයාට පුළුවන් විදර්ශනාවි සීමා අඩු කරගන්න. දැන් උදාහරණයක් විදියට අර ඔය දැන් අපි ගොඩාක් බණවලට කියපු සාමි ලංකාවේ හාඳුනලා කියන දැන් ඔය බාහිය වගේ කෙනෙක් එයා බුදුරජාණන්සේ ඉස්සරහට එයාගේ කතාව හරි දාර්ශනික කතාවක්නේ. එයා ජීවිතේ අත්දැකපු අත්දැකීම් ටික බලාගෙන ඉද්දී කඩා වැටුණාම ඒ අත්දැකීම් පරාසේ කඩා වැටීම නිසා එයාගේ සිත එක්තරා අපේක්ෂා භංගත්වයකට යනවා. මිනිහෙකුට වෙන දෙයක් ඒ අපේක්ෂා භංගත්වයත් එක්ක එයා හිතනවා ආයෙ මම ඔළුව උස්සන්නේ නැහැ කවදාවත් කියලා. ආයෙ මට ඔළුව උස්සන්න උවමනා නැහැ. එතකොට එයා ලොකු සශ්‍රීක මිනිසෙක් විදිහට ඉඳලා මුහුඳ නැව මුහුඳ බත් වුණාට පස්සේ එයා බින්දුවට වැටුණාම එයා හිතනවා එයාගේ සමීපය බොහොම ගොඩාක් අය මැරෙන්න ඇතිනේ. එයා හිතනවා මට ආයෙ ඔළුව උස්සන්න ඕනේ නැහැ. සාමාන්‍ය ඕගොල්ලෝ නම් හිතනවා නේද නෑ මං ආයෙ බින්දුවේ ඉඳලා නැගිටින්න ඕන. බින්දු ඉඳලා ආයෙ නැගිටින්න හිතන මිනිහෙකුට ධර්මය අල්ලන්න බෑ. ආයෙ මම නැගිටින්න ඕන කියලා හිතන අයට ධර්මය ඇත්තටම අල්ලගන්න බෑ. ඇයි? එයාට ආයෙ ඔළුව උස්සන්න නම් එයාට අර කෙලෙස් සහගත ලෝකයේ ඇතුලේ අරමුණු ඇතුලේ ඒවා හඹාගෙන යමින්මයි ලෝකේ අත්පත් කරගන්න තියෙන්නේ. ඒක අවබෝධයට අදාළ දෙයක් නෙමෙයි. එතකොට එයා එහෙම බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා යා එයා භාග්‍යතුන් වහන්සේට මුණ ගැහිලා එයා කියන එකම දේ. එයා කියන්නේ එක දෙයයි. දැන් එයාට කොහොම හරි බුදුරජාණන් වහන්සේත් හම්බ වෙනවනේ. ඒක දිග කතාව හාඳුල්ලා බණට කියනවා. මේ අපිත් නිතර කියනවනේ. එයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච ගමන්ම බුදුරජාණන් වහන්සේ ඉස්සරහා එයා කියන්නේ ඔබ වහන්සේ දැන් මට බණ කියන්න ඕන කියලා. එයා ඉල්ලන්නේ දැන් තමයි මට ධර්මී කියන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ මේක බණ කියන්න හොඳ වෙලාවක් නෙමෙයි. කියන්නේ බණ වුණා කියන්න ඕන වෙලාවක් තියෙනවනේ. ඉතින් මේක ඒකට හරියන්නේ නැහැ. එතකොට යා කියන්නේ මොකද්ද? නෑ නෑ ඔබ වහන්සේ මේ දැන් තමයි මට බණ කියන්න ඕන. යා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනෝනේ මේ දැන් මට ධර්මී කියන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේට කියනවනේ කරුණාවෙන් ඔයා ඉන්න මම පින්ඳපාතේ ඉවර වෙලා ඇවිල්ලා මං අනිවාර්යෙන් ඔයාට ධර්මී කියනවා. ඔයාට මම බණ කියන එක නම එතකොට එයා කියන්නේ මොකද නෑ මට විශ්වාස නෑ මාව දැන් ඔබ වහන්සේ බණ කියයි මට මම ඊළඟ මොහොත විශ්වාස කරන්නේ නෑ. ඒ කියන්නේ අන්න ඒක ඇතුලේ පේනවා එයාගේ අභ්‍යන්තරයේ ගැන එයාට අවිශ්වාසවන්ත කටයුතු බවක් තියෙනවා කියලා. එතකොට එයාට කිය බුදුරජාණන් වහන්සේ කියනවා නෑ ඔයාට උනාස මන්ද hina ඔබ උත්පාලා කියනවා නෑ ඔයාට එහෙම ජීවිත අවදානමක් නෑ. ඔයා ඔහොම ඉන්න අපි පස්සේ ධර්මයේ කතා කරමු. එතකොට එයා කියන්නේ මොකද්ද? නෑ ඔබ වහන්සේ එහෙම කිව්වට මට ඔබ වහන්සේවත් විශ්වාස නෑ. අන්න ඒක තමයි අවබෝධයට හොඳම දේ. මට ඔබ වහන්සේවත් විශ්වාස නෑනේ. ඉතින් හරි මම ඉඳී කියමුකෝ. ඊළඟ අවකාශයේ ඔබ වහන්සේ සනීපෙට දානේ වළඳලා මං ඉස්සරහට ඇවිල්ලා බණ කියයි කියලා මම විශ්වාස කරන්නේ. ඒකනේ මට ඒ අන්නේ දැන් ලංකාවේ බෞද්ධයෙක් නම් හිතයි අපෝ බලන්න යා බුදුරජාණන් සැක කරානි කියලා. ඒකේ දාර්ශනික හරය තමයි බාහිර ලෝකේ මතත් එයා විශ්වාසය තියන්නේ නැහැ. අභ්‍යන්තරේ මත එයා මුලින්ම විශ්වාසය අතහැරලා. එයා කියනවා එයාගේ ඇතුළාන්තයේ මත පවතින විශ්වාසය එයාගේ සිත මත, සිතුවිලි මත, පැවැත්ම මත, මේ ලෝකේ අත්දැකීම් තහවුරු වීම මත තියෙන විශ්වාසය මුලින්ම අතහැරලා දාලා. ඊට පස්සේ යා කියන ඉතා වැදගත් ඒක හරිම ලස්සනම දෙයක් යා කියන්නේ. මම ඔබ වහන්සේවත් ඊළඟ මොහොතේ ඇවිල්ලා මං ඉස්සරහට ඇවිල්ලා බණ කියයි කියලා මං ඔබ වහන්සේ විශ්වාස කරන්නෙත් නෑ. එහෙම වුණාම බොහොම කෙටි විදර්ශනා රටාවක් තමයි උමනාවේ නේ. විදර්ශනාවේදී අපි ගන්නවා දැන් මේ රූපයේ විදර්ශනාවේදී මේ රූපේ සම්බන්ධ කාරණා 10ක් තියෙනවනේ. ඔය සීතල උණුසුම බඩගින්න වගේ කාරණා 10ක් තියෙනවා මේකයි. පිපාසය මල මුත්‍රා පාකිරීම වගේ මේ රූපය ඇසුරු කරගත් කාරණා 10ක් තියෙනවා. එක තියෙනවා ශරීරට්ඨ ධම්ම කියලා සූත්‍රයේ. එතකොට මේ කාරණා 10 තමයි මේ රූපේට මේ කියන්නේ මේ ගතයේ ස්වභාවයට ආවේනික කාරණේ. ඒක ඇතුළේ තියෙන බරපතලම තමයි කාරණේ තමයි භවය ඇති කරන භව සංස්කාර රැස්වීම මේ රූපයට සම්බන්ධයි. ඒක තමයි රූපේ තියෙන පෝනෝ භාවිකා භව සංකාරෝ කියලා එකක් තියෙනවා. ඒක තමයි මේ නැවත නැවත රූපයක් හදන්න උපකාර කළා. ආයාය රූපයක් හට ගන්න උදව් කරන්නේ අන්න ඒක. එතකොට මෙන්න මේ කාරණා 10යි. අවසානික මොකද්ද? පෝනෝ භාවිකා භව සංකාරෝ. පුනර්භවය හදන භව සංස්කාර රැස්වීම කියන එකෙන් සිත මුදවා ගැනීම දක්වාම යන්න යාට විදර්ශනා කරන්න ඕන විදර්ශනා පටිපාටියක් බුදුරජාණන් වහන්සේ තියෙනවා. ඒක අපි යටත් පිරිසින් පස් තැනක විදර්ශනාවට ගන්නවා. ඒක 11 ආකාරයකින් විදර්ශනා කරනවා. අනිච්චතෝ රෝගතෝ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ඝණ්ඩතෝ සල්ලතෝ පලතෝ පලොක්කතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ සමනුපස්සාමි කියලා 11කින් විදර්ශනා රටාවක් හදා ගන්නවා. යටත් පිරිසින් පස් තැනකවත් විදර්ශනා කරනවා. පස්තැනක තමයි අතීත රූපය, අනාගත රූපය, වර්තමාන රූපය, අභ්‍යන්තර රූපය, බාහිර රූපය, ඕලාරික රූපය, සුකුම රූපය, හීන රූපය, ප්‍රනීත රූපය, දුර රූපය, ළඟ රූපය කියලා ඔක්කොම වෙන වෙනම බලනවා. ඊට පස්සේ සබ්බන් රූපං කියලා එකට අරන් බලනවා. එකට අරන් බලලා ඒ සබ්බන් රූපං කියලා බලපු එක තමයි අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ඝණ්ඩතෝ ආදී වශයෙන් විදර්ශනා කරන්නේ. දැන් මෙයාට හරි ලේසියිනේ. ඇයි ඔය එකක්වත් විදර්ශනා ඕන්නේ නැනේ? ඇයි එයාට අතීතයේ විදර්ශනා කරන්න ඕමනත් නැහැ? ඇයි අතීතයේ එයාට ඒකනේ ඔලු උස්සන්න ඕනම නැහැ කියලා එයා කියනෝනේ. අපේක්ෂා භංගත්වය කියලා කියන්නේ සත්‍ය අවබෝධයට එක්තරා හොඳ අවකාශයක්. බලාපොරොත්තු කඩවුණාන් පස්සේ ධර්මයේ දිහාම බලන්න. අපේ ජීවිතයේ සම්බන්ධතාවල බලාපොරොත්තු කඩා වැටෙනවා. ඒකේ ඇතුලේ ඔය පින්නතුන්ලා වාද විවාද කරන එක කිසි තේරුමක් නැහැ. ස්වාමියාගෙන්වත් බිරිඳගෙන්වත් දරුවන්ගෙන්වත් අපේක්ෂිත බව කියන එක සම්පූර්ණයෙන් ඊට අයින් කරලා දාන්න. අපේක්ෂා කරන්න එපා. බිරිඳගෙන්වත් ස්වාමි අපේක්ෂා කරන්න එපා. මෙහෙම කරන්න ඕනේ, යා මේ විදියට වෙන්න ඕන, මේ தત્ත්වය තමයි මට අවශ්‍ය අවකාශය, කවදාවත් අපේක්ෂා කරන්න එපා. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනා බලන්නකෝ. අර බාහිය කියන කතාව ඇතුලේ තියෙන්නේ මම බාහිර ලෝකය විශ්වාස කරන්නේ නැහැ. මම අභ්‍යන්තරේ විශ්වාස කරන්නේම නැහැ. ඒක යා මුලින්ම අයින් කරලානේ. ඒකයි බුදුරජාණන් වහන්සේට කියන්නේ මට ඔබ වහන්සේ විශ්වාස නැහැ බණ කියන්න කියලා නෙමෙයි. මම ඊළඟ මොහොතේ පවතී කියලා මට අවිනිශ්චිත බවක් තියෙනවා. ඒ අවිනිශ්චිත බවත් එක්ක මේ මොහොත තමයි ධර්මයේ කියන්න හොඳම වෙලාව කියලා මං හිතන්නේ. එතකොට උන්වහන්සේ කියනවා නෑ, ඔයාගේ අවිනිශ්චිත බවක් නැහැ. ඔයාගේ ජීවිතේන්ද්‍රයේ රූපේ අභියෝගයට ලක් වෙන බවක් ඔයාගේ පේන්නේ. ඒ නිසා ඔයා ටිකක් ඉන්නකෝ මම දානවලඳලා ඉන්නේ. මට ඔබ වහන්සේ වාතු විශ්වාස නැහැ. මට ඔබ වහන්සේ ආයේ මල් ළඟට ඇවිල්ලා බණ කියයි කියලා මෙන්න මේ පදනම තමයි. ඒකෙන් තමයි විදාර එතකොට බුදුරජාණන් වහන්සේ බලනවා මේ කියපු කා දැන් ලංකාවේ බෞද්ධයෙක් නම් අපි විශ්වාස නොකළොත් එම අපිට ඇති වෙනවනේ මහ විශාල කම්පනය බලන්න මෙයා මාව සැක කරනවා කියලා නෑ පින්වත්. මේක නෙමෙයි බාහිර ලෝකෙ මත විශ්වාසී නොතියන කම අපේ ජීවිතේට හරි උදව්වක්. එතකොට එයාට බුදුරජාන් වහන්සේට හරි පහසුයි. එයාට උවමනා වෙන්නේ අතීතයේ විදර්ශනා ගැන කියන්න උවමනත් නැහැ. අනාගතයේ විදර්ශනාව ගැන කියන්න ඕනේ. මොකද අනාගතය එයා කොහොමත් විශ්වාස කරන්නෙම නැල්ලුනේ. ඒ කියන්නේ එයා ඊළඟ මොහොතේ ඉඳී බුදු වහන්සේ දානි වළඳලා එනකොට කියලා එයා විශ්වාස කරන්නෙත් නැහැ. ඔබ වහන්සේ දානි වළඳලා මේ මම් බලානිද්දී ඔබ වහන්සේයි කියලා විශ්වාස කරන්නෙත් නැහැ. මේ දෙකම අනාගත භවයට අදාළ දෙකක්නේ. මේ අනාගත භවයට අදාළ තත්වයන් දෙකම එයා විශ්වාස කරන නිසා අනාගතය විදර්ශනා කරන්නවත් දෙන්න ඕනේ නැහැ එයාට. අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත්ත බාහිර ඕලාරික සුකුම හීන ප්‍රණීත දුර ළඟ සබ්බං රූපං කියලා ඔක්කොම එකට අරන් විදර්ශනා කරන එක මේ කෑලි ටික ඔක්කොම යාට කියන්න ඕනේ. ඊළඟට අජ්ජත්ත බාහිර විදර්ශනාව කොහොමත් කියන්න ඕනේ. ඇයි? අභ්‍යන්තරය විශ්වාස කරන්නේ නැහැ, බාහිර ලෝකේ මත විශ්වාසය තවරලත් නැහැ. ඒ නිසා යා එතකොට බුදුරජාණන්ස් මේක තමයි දැනගන්නේ. බුදුරජාණන්ස් කල්පනා කරනවා මේ මනුස්ස කවුද කියලා. එතකොට තමයි උන්වහන්සේට පේන්නේ මේ බුද්ධ ශාසනේ බොහොම පොඩිවෙන් ධර්මයේ කිව්වම අවබෝධය කරා යන කෙනෙක්. එහෙනම් පොඩිවට ධර්මය ඇහුණාම අවබෝධය කරා යන එක තමයි අභ්‍යන්තර ලෝකයේ මතද බාහිර ලෝකයේ මතද අවිශ්වාසවන්ත කටයුතු බව. ඒක කියන්නේ සද්ධාව නෑ කියලා නෙමෙයි. මොකද එයා ආවිල්ලා තියෙන්නේ සද්ධාවටනේ. නැත්තන් සුපාරක පටුනේදී කිලෝමීටර් ගාණක් දුරගෙන දුර ගෙවාගෙන දවස් ගාණක් එයා කිසිම ආයුරකින් බුදුරජාණන් වහන්සේ හොයාගෙන ඉන්න විදිහක් නැහැ. එච්චර දුර ඉඳලා මේ ශ්‍රද්ධාවට. ශ්‍රද්ධාව කියන්නේ වෙන එකක්. ලංකාවේ මිනිස්සු ශ්‍රද්ධාව කියලා මොකක් අහුලගෙන ඉන්නවද කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඉතින් ලංකාවේ මිනිසුන්ට ශ්‍රද්ධාවක් තියෙනවා. ඒක බොහොම පොඩි එකක්. ඉතින් මෙයා ශ්‍රද්ධාවෙන් ආපු ගමනක් නිති. නැත්තම් මෙච්චර දුර ගෙවාගෙන කිලෝමීටර් ගාණක් දුර දුවගෙන මෙයා මේ රැයට මොනව පොඩ්ඩක් ඔය හිටි ගමන් අම්බලන් වල අර එමේ ඉඳලා මිනිසුන්ගේ කීක තැන් වල ඉඳලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන ඉන්නෙම සද්ධාවට. සද්ධාව කියන්නේ වෙන එකක්. සද්ධාව කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ මත විශ්වාසය තියෙනවා. මේ ධර්මයේ පාවිච්චි කළොත් මට ප්‍රඥාව වඩලා සිත අවබෝධ කරගන්න පුළුවන් කියලා. ඔන්න ඕකෑල්ල තමයි සද්ධාව. සද්ධාව කියන්නේ එයා විශ්වාස කරනවා මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ ඇතුළේ මට ප්‍රඥාව වඩලා මගේ සිත අවබෝධ කරගන්න මට පුළුවන් වේවි කියලා එයාට තුළ විශ්වාසවන්තකමක් ඇති වෙනවා. ඒ විශ්වාසවන්තකමත් එක්ක එයාට භාග්‍යවතුන් වහන්සේ සම්බන්ධ ආචාර ධර්ම පද්ධතියක් එයා වෙනම නඩත්තු කරනවා. බුදුරජාන් වහන්සේ වදාළ පටිච්ච සමුප්පන්න ධර්මයේ දරා ගැනීම සම්බන්ධ සාකච්ඡාවක් වෙනම දරනවා. අන්න අර මුල් කෑල්ල ලංකාවේ මිනිසුන්ට තියෙනවා. අර භාග්‍යවතුන් වහන්සේ සම්බන්ධ ආචාර ධර්ම පද්ධතියක් නඩත්තු කරන එක තියෙනවා. බුද්ධ පූජාම් තියෙනවා, වත්පිළ ඕනමයි. ඒක නැතුව මොකක්වත් කරන්න බෑ. ඒක ඕනමයි. ඒ සද්ධාවේ දෙපැත්ත ওই කාරණා දෙක තමයි. ඉතින් එතකොට යාට බුදුරජාණන් වහන්සේ බලනවා කවුද මේ. එතකොට යාට තේරෙන බුදුරජාණන් වහන්සේට තේරෙනවා මේ ඇවිල්ලා ඉන්නේ මේ බුද්ධ ශාසනේ බොහොම පොඩිවට ධර්මී කිවම අවබෝධය කරන. ඇයි පොඩිවට අවබෝධය කරා යන්නේ? පොඩිවට කිවම අවබෝධ කරන අර විදර්ශනා පටිපාටි එකක්වත් ඕනේ නැහැ. අතීතේ විදර්ශනා කරන්න ඕනේ. අපේ ශාබංගත්වයට ගිහින් යා අතීතේ කොහොමත් ආයෙ ඔළු උස්සන්න ඕන කියලා නිකන් නැහැ. අනාගතේ විදර්ශනා කරන්න ඕනම නැහැ. මොකද දානි වළඳලා එකක්වත් යා බුදුරජාණන් වහන්සේ විශ්වාස කරන්නේ. උන්වහන්සේ දානි ටික වළඳලා එනකන් එයා ඉඳී කියලාවත් එයා විශ්වාස කරන්නේ. ඒ නිසා අනාගතේ විදර්ශනා පටිපාටි ගොඩාක් කියන්න උබ නැහැ. එතකොට මේ අජ්ජත්ත බාහිර වශයෙන් විදර්ශනා කරන එක ඕනම නැහැ. ඇයි? අභ්‍යන්තරේ මත එයා කියනවනේ මම ආව විශ්වාස කරන්නෙත් නැහැ, ඔබ වහන්සේව මට විශ්වාසත් නැහැ. ඊළඟ මොහොතේ ඔබ ඒ තියාර සමර බුදුරජාණන්සෝ තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එයා අලුතෙන් හඳුනගත්ත කෙනෙක්නේ බුදුරජාණන් වහන්සේව. සාංශාරික පුරුදු තිබ්බත් අදනියාට අඳුනගන්න වෙලා තියෙන්නේ. එතකොට එයාට උවමනා කරනවා. හැබැයි එයා එක දෙයක් විශ්වාස කරනවා. එකම දෙයක්. මොකද්ද? එකම දෙයයි මිනිහගේ විශ්වාසය. මේ මොහොතේ ඔබ වහන්සේ සම්මුඛ වී ඇති බව. මේ මොහොත ඇත. එතකොට මේ මොහොත නෑ කියලා එකක් බුද්ධ ශාසනයේ නෑනේ. බුද්ධ ශාසනයේ පෙන්වන ඉතා වැදගත් දෙයක් තමයි මේ මොහොත ඇත. ඉපදිලා බිඳිනවා තමයි. ඉපදිලා බිඳුනත් මේ මොහොතේ තියෙනවනේ. සීතල නිසා බිඳෙනවා, උෂ්ණී නිසා බිඳෙනවා, jigaccha pipasa බඩගින්න නිසා බිඳෙනවා, pipasē නිසා බිඳෙනවා, ucchāro passāvo ඉතින් මේ සම්පූර්ණ මේ හැම ජීවිතේ මේ බිඳින එක කියන එක හැම වෙලාවකම තියෙනවා. කාය සංස්කාර පදනම් කරගෙන බිඳිනවා, වචී සංස්කාර පදනම් කරගෙන බිඳිනවා, ආජීව සංස්කාර පදනම් කරගෙනත් බිඳිනවා. ඊට පස්සේ මේ පුනර්භවය ඇති කරපු භව සංස්කාර පදනම් කරගෙන බිඳිනවා. අපි කියන්නේ කර්මජ රූප කියලා. පුනර්භවය ඇති මේ විදිහට බිඳිනවා. හැබැයි බිඳුනට ආය අන්ත හට ගන්නවනේ. ඒතර බිඳිලා හට ගන්න එක මේ මොහොතේ තියෙනවද නැද්ද? බිඳින එකක් තියෙනවා, හරි, හට ගන්න එකක් තියෙනවා. බිඳිලා ඒ මොහොතේ ආය හටගත්ත රූප නෑවෙන්න බෑනේ. එහෙමනම් මේ විශාල විශාල විකෘතියකට යන්න ඕන. මේ ප්‍රകൃතියක් වගේ දැනට අපට රූපේ වැටහෙන්නේම මේ මොහොතේ ඇත කියන රූපේ නිසානේ. මේ මොහොතේ නැතයි කියලා බුද්ධ ශාසනයේ රූපේ ගැන කියන්නේ නැහෙනි. මේ මොහොතේ රූපේ නැහැ කියලා එකක් නැහැ. මේ මොහොතේ රූපේ ඇත. ඇත. ඒ නිසා තමයි අසස්සතෝ ලෝකෝ කියනකොට, සස්සතෝ ලෝකෝ අසස්සතෝ ලෝකෝ කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනකොට එක හෙලාම උත්තර දෙන්නේ නැත්තේ. අනිත්‍ය වුණත් අනාත්ම වුණත් මේ මොහොතේ රූපේ නැතයි කියා එකපාර කියන එක පින්වත්නි එකපාරටම නොකිය යුතු කතාවක්. අව්‍යාකෘතයක් විදියට ඒක පෙන්වන්නේ එකයි. එක නොකල යයි හටගන්න එකත් ඇත්ත, ඉපදින එකත්, ඉපදීම බිඳීම ප්‍රමාණවත් වෙන බව ඇත්ත, ඉපදීපදි බිඳි බිඳි යන ලෝකයේ ඇතුලේ පරම්පරා දිරීමක් පවතින බවත් ඇත්ත. හැබැයි මේ මොහොතේ රූපයක් නැතයි බුද්ධ ශාසනයේ කිසිම අයුරකින් පැහැදිලි කරන්නේ නැහැ. මේ මොහොතේ රූපේ ඇත. ඒ රූපේ ඇති නිසා තමයි කවන්න වෙලා තියෙන්නේ, පොවන කොම වැඩ කරන්න වෙලා තියෙන්නේ. දැන් මෙයා විශ්වාස කරන්නේ මේ මොහොත විතරක් නිසා. බුදුරජාණන් වහන්සේට උවමනා කළේ මේ මොහොතේ විදර්ශනාව ගැන කියන්න විතරයි. ඒකනේ කියන්නේ ඔය ප්‍රසිද්ධ ගාථාවක් නේක, දිත්තේ දිට්ට මත්තම් භවිෂති. මේ වෙලාවේ දකින්නකම තියෙනවනේ. මේ වෙලාවේ දකින්නකම ඇතුලේ දෘෂ්ටි මාත්‍රේ විතරක් ගන්න ක්ලේශයන් ගන්න එපා. ඔච්චරයිනේ කියන්නේ. සුතේ සුතමත්තම් භවිෂ්‍යති ශ්‍රවණ මාත්‍රේ මෙහි මොතට අදාළයි බාහිය. ඒ ශ්‍රවණ මාත්‍රේ වනාහි උපක්ලේශ සහගතකමකින් ගන්න එපා. ඔච්චරයි. ඉතින් එයා ඒක අහලා එහෙම දන ගහගෙන අවබෝධය කරත් ගියාලුනේ. එයාට ඒක තමයි විදර්ශනා රටාව. ඉතින් අපිට වෙලා තියෙන්නේ අර අතීත අනාගත වර්තමාන වශයෙන් අජ්ජත් බාහිර වශයෙන් ඒකත් බෑ, ඕලාරික සුකුම වශයෙන්, හීන ප්‍රනීත වශයෙන්, දුර ළඟ වශයෙන් අපට විවිධාකාරයෙන් විදර්ශනා කරන්න වෙලා තියෙනවා. නමුත් එයාට ඒක උවමනා නැත්තේ එයා තුළ තියෙන මූලික ලක්ෂණය නිසා. අවබෝධයට අදාළ මූලික ලක්ෂණයක් එයාගේ ජීවිතය තුළ තිබුණු නිසා. ඒ මොකද්ද මූලික ලක්ෂණය? ඒ මූලික ලක්ෂණය තමයි බාහිර ලෝකයේ මත විශ්වාසය අලවන්නේ නැතිකම, අභ්‍යන්තරයේ මත විශ්වාස කරන්නේ නැතිකම. ඔන්න ඕක තමයි ධර්මයේ පදනම. ඕකෙන් තමයි ආත්ම සංඥාව දුරු කිරීමට අදාළ මූලික අවකාශයක් ගොඩ නැගෙන්නේ. ආත්ම සංඥාව දුරු කිරීමට අදාළ මූලික වටපිටාවක් තියෙනවනේ. ඒක හැදෙන්නේ ඔන්න ඔතනයි. දැන් මේකට අපිට තියෙන, එතකොට ආත්ම සංඥාව දුරු කිරීමට අදාළ මූලික අවකාශය මොකද්ද? බාහිර ලෝකෙ මත අවිශ්වාසවන්ත කටයුතු බවත්, අභ්‍යන්තර මත විශ්වාස නොකරන කම. හැබැයි එකෙන් කියන්නේ සද්ධාව නැහැ කියලා නෙමෙයි. සද්ධාවෙන් මොකද්ද කරන්නේ? සද්ධාවේ අර්ථය තමයි මේ බුදුරජාණන් වහන්සේ බදාළ ධර්මයේ තුලින් මට නිවෙන්න පුළුවන් ය. මට නිවෙන්න පුළුවන්. හැබැයි ආ බුද්ධ ශාසනයේ පැවැත්ම පිළිබඳව පවා යාට තියෙන ඉතාම බරපතල අවිනිශ්චිතකම. එතකොට යාට තියෙන මේ පැවැත්ම අභියෝගයට ලක් වෙන්න අදාළ හේතු ඔක්කොම යදිච්ච වෙලාවක් මේක. රත්ත්‍ඤ්ඤ මහත්ත්වතා, වේපුල්ල මහත්ත්වතා, ලාභග්ග මහත්ත්වතා, බහුසච්ච මහත්ත්වතා ආදී වශයෙන් බුද්ධ ශාසනයේ කඩා වැටෙන්න ඔක්කොම හේතු යදිලයි දැන් තියෙන්නේ. බුද්ධ ශාසනයේ පිරිහිලා යන්න කාරණා හතරයි බල. ඒ හතරම එකතු වෙලච්ච වෙලාවක් මේක. බොහෝ කාලයක් ගිහින් තියෙනවා. එකක් 2600 පැනලා ඉවරයි. ඊට පස්සේ ලාභග්ග මහත්තයා බුද්ධ ශාසනයේ විමුක්ති අර්ථ වෙනුවට ලාභ සත්කාර හඹාගෙන යන අය බුද්ධ ශාසනයට ඇවිල්ලා ඉවරයි. බහුසච්ච මහත්තයා බොහෝ දැනුම් වලින් ධර්මීය දිහා බලන පිරිස් එකතු වෙලා ඉවරයි. නිබ්බානාර්ථය වෙනුවට එක එක දැනුම් හරහා මේ තමන් දාන එක එක දැනුම් පද්ධතිය හරහා බුදුදහම දිහා බලන අය පහළ වෙලා ඉවරයි. බහුසච්ච මහත්තයා එතකොට මේ වගේ කාරණා ඔක්කොම යෙදිච්ච වෙලාවක් මේක. ඉතින් මේ ඔක්කොම යෙදිච්ච වෙලාවක් ඇතුලේ අපිට හිතන් බුද්ධ ශාසනය මත ලොකු විශ්වාසයක් නම් තියන්න බෑ. එතකොට ඔයාලා හැබැයි සද්ධාව කියන්නේ එක නෙමේ, මේ ධර්මයේ පවිත්‍රයි, මේ ධර්මයේ යෙදුනොත් මට පුළුවන් අවබෝධය කරා යන්න, මට පුළුවන් වේවි පිරිනුවම් පෑම දක්වා යන්න කියලා ඇති වෙන විශ්වාසවන්ත කටයුතු කමට තමයි සද්ධාව අදාළ වෙන්නේ. එතකොට දැන් මෙන්න මේ කාරණියත් එක්ක ඔය පින්නතුන්ලා එකපාරම අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ඝණ්ඩතෝ සල්ලතෝ ආදි වශයෙන් විදර්ශනා කරන්න බෑ. විදර්ශනා කරන්න බැරි නිසාම ඔය පින්නතුන්ලාට තියෙන්නේ මූලික වශයෙන්ම අර මෙන්න මේ ටික විතරක් කරලා බලන්නකෝ. ආත්ම ඔයාලට තියෙන්නේ ඔයාලට ධර්මයට එන්න තියෙන එකම පොට තමයි බාහිර ලෝකේ මතත් අභ්‍යන්තර ලෝකේ මතත් විශ්වාස කරන්නේ නැතුව ඉන්න එක. ඒක හරිම ප්‍රශස්ත එකක්. ඒක හරි දියුණු එකක්. ඒකෙන් තමයි විදර්ශනා පටිපාටිය කෙටි කරගන්න පුළුවන්. අර විදර්ශනා කරන්න ඕන විවිධ තැන් ගැන අදහසක් නැතුව කෙටි විදර්ශනා රටාවකට යන්න පුළුවන්. ඒකනේ අර බාහියට උනේත් ඒක බුදුරජාන් වහන්සේ ඊට පස්සේ තමයි දැනගන්නේ. අනේ මට ගොඩක් විදර්ශනා කරන්න කියන්න ඕනේ නෑ නේද, වාඩි කරවගෙන කියන්න ඕනේ නෑ, ඒ නිසා මේ දානි වන්දනේ වඩින එකම පොඩ්ඩක් නවත්තලා මෙයාට බණ කිව්වොත් හොඳයි කියලා තමයි. එහෙනම් ඔය අගන්නුක පොඩ්ඩක් කියලා බුදුරජාන් වහන්සේ බොහොම හතරපද ගාතාවක් කියලා වඩින්නේ. එතකොට උන්වහන්සේට හතරපද ගාතාවකින් සාකච්ඡාව ඉවර කරන්න පුළුවන් උනේ මොකක් නිසාද? හතරපද ගාතාවකින් ඉවර කරන්න පුළුවන් උනේ එයා තුල ඇතිවෙච්ච තා ප්‍රශස්ත බවක් තියෙනවා. බාහිර ලෝකයේ මතද අභ්‍යන්තරයේ මතද අවිශ්වාසවන්ත කටයුතු බව. ඒ අවිශ්වාසවන්ත කටයුතු බවත් එක්ක අතීත අජ්ජත්ත බහිද්ද වශයෙන් විදර්ශනා කරන්න දෙයක්ුත් නැහැ. අතීත අනාගත වශයෙන් විදර්ශනා කරන්න දෙයක්ුත් නැහැ. ඕලාරික සුකුම හීන ප්‍රනිත කොහොමත් විදර්ශනා කරන්න ඕනේ නැහැ. මොකද ඇවිල්ලා ඉන්න විදියෙම අවුල්. විදර්ශනාවට අවශ්‍ය නැහැයි. ඇඳුමක්වත් හරියට නැති මිනිහෙක් නේ. එතකොට එයාගේ චර්යාත්මකව ඇතුලේ අර සියුම් ඒ කියන්නේ මේ එයා තුල අර මේ ප්‍රණීත රූප දුර රූප ළඟ රූපව විදර්ශනා කරන්න ඕනේ. එයාට පැවැත්ම ගැන විතරයි පුංචි අදහසක් තියෙන්නේ. එයාට උමනා එකම එක විදර්ශනා රටාවක් විතරයි. මොකද්ද? එයා පිළිගන්නේ එක දෙයක් තියෙනවා, වර්තමාන රූපේ ඇත. මේ මොහොතේ ඔබ වහන්සේ හම්බෙලා තියෙන එක හොඳයි. ඊළඟ මොහොතේ අපි හම්බෙයිද කියලා දන්නේ නැහැ. හැබැයි මේ මොහොතේ ඔබ වහන්සේ වාඩි පිට පාති වඩන ගම මට හම්බෙලානේ. ඒ කියන්නේ මේ මොහොතේ ඔබ වහන්සේ මා සම්මුඛ වී ඇත. ඒ නිසා මේ මොහොතමයි ධර්මයට සුදුසු කියලා එයා විශ්වාස කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දන්නවා මේ භාගතුනාස අදහස් කරන්න ඇති මේ වෙලාව විතරයි යාට මේ මනුස්සයට විදර්ශනා කරන්න ඕනේ කියන්න ඕනේ. එතකොට උන්වහන්සේ කියන්නේ මේ විදර්ශනා රටාව අකුලලා කියන්නේ ඒක ඉන්ද්‍රිය සංවරයද, සමාධි කුසලතාවයද, ප්‍රඥාවේ හැකියාවද ඔක්කොම තියෙනවා ඊකි. ඒ ටික ඔක්කොම අකුලලයි කියන්නේ. එතකොට උන්වහන්සේ කියන්නේ කොහොමද මේ ඔයා මේ දෘෂ්ටි මාත්‍රේ පිළිගන්න, හැබැයි දෘෂ්ටි මාත්‍රය තුළ දෘෂ්ටි මාත්‍රයත් එක්ක ක්ලේශයන් අතහැරලා දාන්න. එච්චරයි. මේ වෙලාවේ දකින්නකම ඇති, ඒ දකින්නකම ඇතුලේ දෘෂ්ටි මාත්‍රේ ඔබ විශ්වාස කරන්න, උපක්ලේශ සහගත කමකට යන්න නැතුව ඉන්න බලන්න. ඕක එයාගේ සමාධි මූලික தත්ත්වය. ඕක තමයි සමාධි මූලික தත්ත්වය. එතකොට සීල සම්පත්තියත් ඒක තමයි. එතකොට යාට අතරම් බුදුරජාණන් වහන්සේට යාට සීල සම්පත්තියක්වත් ලොකුවට කියන්න උමනාවක් නැහැ. ඇයි? එයා මේ බුදුරජාණන් වහන්සේ කරා පැමිණුණු ගමනේදී එයා තුල මේ කතාව ඇතුලේ පේනවා එයා තුල සීල සම්පත්තියක් තියෙන බව. එතකොට උන්වහන්සේට උමනා වුණේ සීල විසුද්ධිය ගැන විතරයි කියන්නේ. එතකොට සීල සම්පත්තිය ගැන යාට කියන්න උමනානේ යා කතාව ඇතුලේම තියෙනවා. එයා බොහොම ශික්ෂාකාමී මිනිස්සෙක්. එතකොට ගොඩාක් අපේ ශික්ෂණයේ දුර්වල වෙන්නේ තමන්ව ඔසවා තබන්න යන හැම අවකාශයකම සීල සම්පත්තිය බිඳ වැටෙන්න පුළුවන්. එතකොට එයා ඇත්තටම අපේක්ෂා බංගත්වයටකින් එයාට ආයි බිඳු ඉඳලා ආයි නැගිටි බිඳුට වැටිලා ආයි බිඳු ඉඳලා නැගිටින්න ඕන කියලා එකක් නැහැ. ඉතින් පින්වත්නි, අපි නැගිටින්න හදන හැම වෙලාවකම අපේ සීලය අපවිත්‍ර වෙනවා. අපි සාමාන්‍ය ලෝකයේත් එක්ක එකතු වෙලානේ අපිට නැගිටින්න වෙන්නේ. ලෝකයේත් එක්ක අත්වැල්ල අල්ලගෙන නැගිටින්න වෙන්නේ. එතකොට ලෝකයේත් එක්ක එකතු වෙච්ච හැම වෙලාවකම බලන්න පින්නවත් නික ඒ ලෝකේ එකතු වෙලා ඉන්න වෙලාවටයි මිනිසුන් බොරු කියන්න වෙන්නේ. ලෝකයේත් එක්ක එකතු වෙලා ඉන්න වෙලාවටයි කාම මිත්‍යාචාරය දෙන්න වෙලා තියෙන්නේ. හැම වෙලාවකම මේ බාහිර ලෝකයේත් එක්ක එකතු වෙච්ච වෙලාවටයි පින්නවත් හොරකම් කරන්න වෙන්නේ. ලෝකෙන් වෙන්ව වාසය කරන මිනිහෙකුට පින්නවත් ඔයා හොරකම් කරන්න එපා කියන්න විදයක් නැහැ. මොකද හොරකම් කරන්න යන ලෝකයේත් එක්ක සුසංයෝගයක් නැහනේ. ඒ කියන්නේ අර සීල සම්පත්තිය නිකන් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි එයාට දැන් හදන්න තියෙන්නේ සීල විසුද්ධිය විතරයි. එතකොට සීල විසුද්ධිය ඇතුළේම අපි බලාපොරොත්තු වෙන තව පරිච්ඡේදයක් තියෙනවා, කුසල සීලය කියලා එකක්. සීල සම්පත්තිය හදන්න දෙයක් නැහැ. එයා තුළ හදන්න තියෙන එක දෙයක් තමයි සීල විසුද්ධිය. සීල විසුද්ධිය තුළින් යාට කුසල සීලයකට එකතු වෙන රටාව කියන්න වෙලා තියෙනවා. සීල විසුද්ධියත් කුසල සීලයක්, ඊට පස්සේ සීලය ගැන අනබිරතිය. ඔන්න ඔය තුන ගැන විතරයි යාට අවධානය යොමු කරන්න තියෙන. මොනවද කාරණා තුන? සීල විසුද්ධියයි කුසල සීලයයි සීලය ගැන අනබිරතියයි. ඔය තුන විතරයි හදන්න තියෙන. දැන් ඒක හදන්න හරිම ලේසි. එතකොට මෙයා තුල ආයෝ පේවා සමාදන් වෙනවා, සිල් රකින්න ඕන, පන්සිල් රකින්න, ඒවා කියන්න දෙයක් නැහෙනි. ඇයි? එයාගේ සාකච්ඡාව ඇතුළෙම පේනවා මේ මේ එයාට අලුතෙන් සීලයට එකතු වෙන්න අදාළ පොටක් පාදල දෙන්න උවමනාවක් නැහැ. මොකද එයා ලෝකයත් එක්ක එකතු වී වාසය කිරීම ගැන එයාට තවමත් කිසිම බලාපොරොත්තුවක් අදහසක් නැහැ. එතකොට සීල දැන් අපිට අපි ළඟට කෙනෙක් ආවොත් එහෙම ජීවිතේ පිළිබඳ යම් කිසි ආකාරයක ජීවිතේ ආයෙ ඔලු උස්සන්න ඕනේ නැහැ කියලා අපිට එයාට පළවෙනි අපි ලංකාවේ හාමුදුරුවෝ වරද්ද ගන්න තැන තමයි එයාට ආයෙ සිල් දෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් අපි ළඟට ආවොත් එම් මට ජීවිතේ අනේ ස්වානස් මට ආයෙ ඔලු උස්සන්න ඕනේ නැහැ කියලා කිව්වොත් ඒක හරි රසවත් කතාවක් එයා කියන්නේ. මේ අපේක්ෂා බංගත්වය කියලා කියන්නේ කෙනෙක්ව පෙළන කෙනෙකුට මේ කෙනෙක්ගේ ජීවිතය අසාර්ථකමක් විදිහට හිතන්න එපා. බලාපොරොත්තු බිඳ වැටෙනවා නේද? ඒ බලාපොරොත්තු බිඳ වැටෙන හැම වෙලාවකම එයාට ධර්මයක් තිබ්බොත් ඒ බලාපොරොත්තු බිඳ වැටීම තමයි එයාගේ ධර්මයේ ඔලු උස්සන තැන. බලාපොරොත්තු බිඳ වැටෙන එක ඇතුලේ යා අපේක්ෂා බංගත්වයට යනවා නම් අපේක්ෂා දල්වන්න හිතෙන්නේ නැත්තම් ආය ඔලු උස්සන්න ඕන කියලා හිතෙන්නේ නැත්තම් මේ බඳු ලෝකයකට මම ඉන්න ඕන කියලා හිතෙන්නේ නැත්තම් පින්වත්නි අන්නේ ඒක ඒ බඳු ශ්‍රාවකෙක් අපි ළඟට આવොත් අපි යාට සිල් දෙන එක කරන්නේ ලංකාවේ මේ තේරවාදී සම්ප්‍රදායේ අපි වරද්දගත් තැනක් ඒක. එයා විතා ගැඹුරින් විශ්ලේෂණය කරනකොට එයා තවදුරටත් ලෝකයේත් එකතු වෙලා ඉන්නකොට තමයි සීල සම්පත්තිය වමනා කරන්නේ. ලෝකෙන් වෙන්වීමට දරන උත්සාහයක් ඇතුළේ සීල සම්පත්තිය ගැන කියන්න ඕනේ. සීල සම්පත්තිය ගැන කියන්නේ නැත්තම් කාරණා තුනයි යාට කියන්න ඕනේ. සීලේ පැත්තෙන් යනවනම් එකක් තමයි පින්වත්නි සීල විසුද්ධිය ගැන කියන්න ඕන, කුසල සීලය ගැන කියන්න ඕන, එතනින් පස්සේ සීලය ගැන අනබිරතියකට පත්වීම කියන්න ඕන. අනේ අනබිරතිය කියන කෑල්ලත් එක්ක තමයි කෙනෙක් සෝවාන් වෙන්නේ. ඔන්න ඔය තුන විතරයි කියන්න ඕන. ඔය තුනත් එක්කම සීල විසුද්ධිය කියනකොට එයා තුළ යථාභූත ඥාන දර්ශනයක් උපදිනවා ප්‍රඥාවේ. ඊට පස්සේ කුසල සීලය ගැන කියනකොට උදයත්ත ගාමිනී ප්‍රඥාවක් උපදිනවා. සීලය ගැන අනබිරතියක් ඇති වෙනකොට නිබ්බේධික ප්‍රඥාව වැඩෙනවා. නිබ්බේධික ප්‍රඥාව වැඩෙනවා. ඔන්න ඔය කාරණා තුනත් එක්ක තමයි යාට, ඒ කියන්නේ එයාගේ සීල දැන් යාට සීල සම්පත්තිය ගැන කියන්නේ උමනාවක් නැහැ. එයාට අමුතුන් සිල් දෙන්න ඕනේ. මේ බුද්ධ ශාසනය සිල් දෙන්නේ නිතර. ඉතින් අර සද්ධාවේ මූලික තත්වයක් විතරක් නඩත්තු වෙනකොට එයා හැම වෙලාවකම සිල් හොයාගෙන යන්න පටන් ගන්නවා. බුද්ධ ශාසනය කාටවත් සිල් දෙන්නේ නිතර. දැන් බුදුරජාණන් වහන්සේ කොතනවා සීලයක් සමාදන් කරවන්නේ නැහනේ වැඩි. ඒකෙන් කියවෙන්නේ මේ සංස්කෘතික ශික්ෂාකාමී වැඩපිළිවෙලට එරෙහිව අපි නැගී ඉන්න ඕන කියලා නෙමෙයි. ඒක ඇතුලේ අපිට ඇති වෙච්ච සංවිධානාත්මකකම. එදා ඒ දවස පුරාවටම නිකෙලස් මුනිවරු අනුව යන්න ලැබෙන අවස්ථාව. පොයට පන්සලට ගියාට පස්සේ අර ඕලාරික කාමයන්ගෙන් නයිස් ක්‍රමයක් අපි අත්දකින්න එක, නිකම්මයක් අත්දකින්න එක. ඒක හොඳ දෙයක්. නමුත් අපි ඉන්නේ මුල්ම කෑල්ලේ තවම. අර සීල සම්පත්තිය හදන එකේ. සීල සම්පත්තිය හදලා සීල විසුද්ධියත් හදලා කුසල සීලයක් හදලා සීලය ගැන අනබිරතියකුත් හදුවොත් තමයි පිරිනුවම් පාන්නේ. මේ අපි ඉන්නේ පින්වත්නි බොහොම පොඩිම පොඩි කෑල්ලකනේ. සීල සම්පත්තිය කියන අවකාශය විතරයි ඉන්නේ. ඒ නිසාම තමයි සීල සම්පත්තිය බැඳී පවතින්නේ සුතමය ප්‍රඥාවත් එක්ක. ඒ නිසා තමයි ලංකා මිනිස්සු හැමලම් බණ අහන්න කැමති. ඒ සීල සම්පත්තිය බැඳී පවතින සුතමේ ප්‍රඥාවත් එක්ක සීල විසුද්ධිය බැඳී පවතින යථාභූත ඥාන දර්ශනීයට දර්ශනයත් එක්ක ඊට කුසල සීලේ උදයත්ත ගාමිනී ප්‍රඥාවත් එක්ක සීලේ ගැන අනබිරතිය නිබ්බේධික ප්‍රඥාවත් එක්ක ආයි මේ දේශනාව අහලා ලියලා තියාගන්න ඔය ටික එච්චර වටිනෝක සීල සම්පත්තියයි සුතමේ ප්‍රඥාවත් එක එකයි පොයේට පන්සලට ආපු මිනිසුන්ට නිකන් බණ ඇහෙන්නේ නැත්නම් හරි පාළුවක් දැනින්නේ නිකන් සුතමේ පඤ්ඤා එක තමයි ඒක තියෙන්නේ. ඒක මේ පොදු தත්වයක් එක ධර්මතාවයක් එක. ඇයි එහෙම වෙන්නේ කියලා අහලා වැඩන්නේ ඒක ධර්මතාවයක්. ඒක ධර්මතාවයක්. අපිට ඒ ධර්මතාව තියෙනවා ලෝකේ. ඒකෙදි අපිට සෑම වෙලාවෙම සාධාරණෙන් ඉන්න බෑ. සමහර ධර්මතා තියෙනවා. ඒ ධර්මතාවලදී අපි සාධාරණේ හොයන්න දැන් අපිට කුඹුරු කොටන්න වෙනවා. මෙතකොට සත්තු මැරෙනවා. එක ධර්මතාවයක් අපි මොනා කරන්න. මේ ලෝකෙ සමහර ධර්මතා තියෙනවා, ඒවට එරෙහිව නැගිටලා ඒවා කිසිම තේරුමක් නෑ. ඉතින් සමහර තැන්වලදී අපිට මේ හැම වෙලාවකම දැන් සමහරට බොහොම සිල් ගුණධර්ම රකින්න භික්ෂුවක් ඇවිදිනකොට සමහර දුර්වල අමනුෂ්‍ය කොටස් වැටෙනවා බිමට. ඒක ධර්මතාවයක්. ඉතින් මොනා කරන්නද? හොඳට ගුණදා ඒකනේ බුදුරජාණන් සිතින් ඒක පුළුව අදාලා භික්ෂුවට වැඩි හයියෙන් යන්න එපා කියලා. බොහොම සංසුන් ගමනක්, සීලයක් දිනු කරන, චිත්ත සමාධිය ගැන උනන්දු ප්‍රඥාවන්ත ශ්‍රාවකෙක්, බොහොම සංසුන් ගමනක් තියෙන්න ඕන කියලා කිව්වේ ඒකයි. ඇයි සමහර ඒ බඳු ගුණධර්ම රකින්න භික්ෂුණාංශලගේ අතපය වැදුනාම දවස් ගාණක් නැගිට ගන්න බැරුව වැටිලා ඉන්නවා. එතකොට එහෙම ඒක ලෝකේ ධර්මතා ඒවා. ඒවාට අපිට මුකුත් කරන්න දෙයක් නැහැ. දැන් ලංකාවේ මිනිස්සු හිතා ඉන්නවා හැම තැනටම සාධාරණයක් වෙන්න ඕන කියලා. එහෙම කරන්න බෑ පින්වත්නි. සමහර ධර්මතා තියෙනවා. ඒක අපිට තේරුම් ගන්න විතරයි තියෙන්නේ. සමහර ධර්මතා තියෙනවා. එතකොට ඒවාට එරෙහිව කතා කරන්න ගියාට පස්සේ සාකච්ඡා ඇති වෙන්නේ. ඊට පස්සේ ධර්මාවබෝධයට වඩා අර සාකච්ඡාව මත වෙනවා. දැන් ഘോഷිතාරාමයේ ඇති වෙන්නේ ഘോഷිතාරාමයේ ඇති වෙනවා. අවස්ථාවට එකතු වෙන්න බැරි වීමේ ප්‍රශ්නයකට මුහුණ දෙනවනේ ස්වාමීන් වහන්සේලා. ඒක ස්වාමීන් වහන්සේ නමක් ටොයිලට් එකට ගිහින් ඉවරලා වතුර භාජනයේ වතුර ටිකක් තියලා ආවා. අනිත් ස්වාමීන් වහන්සේ ඒක අනිත් පැත්තට හරවලා ආව සතු වැටේ කියලා. ඔයගේ පොඩි ප්‍රස්තුතයක් අරමුණු කරගෙන නිබ්බානගාමි අර්ථය අයින් කරලා ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලා අතර මහ විශාල සංවාදයකට ගියා. ඒ සංවාදය ඇතුලේ භික්ෂුන් වහන්සේලාට අවබෝධය සම්බන්ධ සාකච්ඡාව අතෑරුණා. ඒ අවස්ථාවට එකතු වෙන්න බැරිකම. සංවාදයේ කියන්නේ අවස්ථාවට එකතු වෙන්න බැරි කම. ලෝකයේත් එක සංවාද කරලා වැඩක් නැහැ. සාකච්ඡා කරලා වැඩක් නැහැ. මොකද අවශ්‍ය වෙන්නේ තමන්ගේ సంతානෙ නිවීම විතරයි. ඒ වෙනුවෙන් විතරයි අපි අරගලයට ලෑස්ති වෙන්න ඕන. දැන් ඒ දෙකම පිළිබඳ සාකච්ඡා කරලා වැඩක් නැහැ. හේතුව ඒ දෙකම බුද්ධ ශාසනය අනුමතයි. අර ස්වාමීන් වහන්සේ වතුර ටිකක් තියලා අනේ සතෙක් හරි වතුර ටික බොයිනි කියලා. තව ස්වාමීන් වහන්සේ නමක් වතුර භාජනේ අනිත් පැත්තට හරවලා ආත්මිකට සතු වැටුනම් මැරිනවනේ කියලා. ඉතින් ඔක්කොම සාකච්ඡා කරලා වැඩක් නැහැ. අවස්ථාවට එකතු වීම විතරයි අපි කරන්න ඕනේ. හැම තැනදීම හැම ආයුරකින්ම සාධාරණේ කියලා එකක් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. ඒක කරන්න බෑනේ. මේක කරන්න බෑ. එතකොට දැන් අපිට උවමනා කරන්නේ දැන් අපිට අපි අපේ සාකච්ඡාව සීල සම්පත්තියත් එක්ක විතරයි තියෙන්නේ. ලෝක ධර්මයක් තියෙනවා සීල සම්පත්තියට එකතු වෙච්ච කෙනා සුතමේ ප්‍රඥාව එක තමයි යගේ ගන්න දෙනු තියෙන්නේ. ඒ කියන්නේ ඒක තමයි යගේ ප්‍රධාන පරිච්ඡේදය. හැබැයි සීල විසුද්ධියට ආපු කෙනා යථාභූත ඥාන දර්ශනය ගැන සංවේදිකමක් උපදිනවා සීල විසුද්ධියට ආවම. ඒකනේ අර සීල විසුද්ධිය ගැනනි කියන්නේ දිත්තේ දිට්ඨමත්තම් භාවිස්සති. එතකොට යාතුල යථාභූත ඥාන දර්ශනයක් ඔබ දෙන ඕ මේ මොහොතේ විතරයි අදාළ. ඒක ඊළඟ මොහොතට අදාළ නැණි කියලා යථාභූත ඥාන දර්ශනයක් උපදිනවා. ඊතමස් යාතුල කුසල සීලයකට එකතු වෙනකොට පින්නන්නේ උදයත්ත ගාමිනී පඤ්ඤා. විදර්ශනා රටාවක් පේන්න ගන්නවා. උදේවැය පේන්න ගන්නවා. උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ කියන කුසල සීල. එතකොට එයාට උමනා වෙන්නේ පින්වත්නි සීලය මේ එයාට ලොකු උමනාවක් ඇති වෙනවා. මේ තමන් තුල පින්වත්නි මේ සීලය පළුදු වීම වනාහි සිද්ධ වෙනියන් කවර දෙයක්වත් නිසා නෙමේ, මේ සමා තුල පවතින සක්කාය දිට්ඨිය නම් වූ සංයෝජනයේ නිසා මේ සක්කාය දිට්ඨිය දුරු කිරීම පිණිස මා විමසා බැලිය යුත්තේ නාම රූප පරම්පරාව පිළිබඳ උදයත්ත ගාමී ප්‍රඥාවකින් බලන එකයි කියන අදහස. යාට උවමනා වෙන්නේ මේ මොහොතේ විසුද්ධගත වීමට නෙමෙයි, දෘෂ්ටි මාත්‍රයකින් අතහැරලා දාන්න නෙමෙයි. ඒක තමයි හොඳ මේක. නමුත් දෘෂ්ටි මාත්‍රයකින් අතහැර ගන්න බැරියයි. අර තමා තුළ සීල විසුද්ධිය පදනම් කරගෙන කුසල සීලයකට තමන් එකතු වෙලා නැහැ. කුසල සීලයකට එකතු වෙනකොට යාට පේනවා මම සිල් රැකිය යුතු නැහැ. සීලේ කැළැල්වීම පිණිස පවතිනා වූ යම් ඒ කියන්නේ සීල විසුද්ධියකට මට එකතු වීමට බැරි වීමට බලපාපු යම් කිසි සංයෝජනයක් වේද, ඒ සංයෝජනයයි අභියෝගේ. කුසල සීලේ ස්වභාවය තමයි අභියෝගයේ සංයෝජනයේ විදිහට පේනවා. හොඳට බලන්නකෝ යම් කෙනෙක් තුළ සීල විසුද්ධිය අහිමි වෙන්නේ එයා තුළ මොකක් නිසාද? එයා තුළ සක්කාය දිට්ඨිය, ඒ කියන්නේ සක්කාය දිට්ඨිය අයින් වුණාන් පස්සේ සීල ස්ථාවර වෙන්නේ. සෝවාන් වුණාට පස්සේ යාතුල ස්ථාවර වෙන දෙයක් මොකද්ද? සීලය. සෝවාන් වෙච්ච කෙනා ගැන කියද්දි කියනවා බුද්ධෝ බුදුරජාණන් වහන්සේ පිළිබඳ අවිචා ප්‍රසාදේ, ධර්මී ගැන, සංඝයා ගැන කියලා කියනවා අරියකාන්ත සීලං කියලා එකක්. සෝවාන් වෙච්ච කෙනාගේ කවදාවත් සීලේ කැළැල් වෙන්නේ නැහැ නේ. සෝවන් වුණාට පස්සේ අමුතු සිල් රකින්න දෙයක් නැහැ නේ අයියේ. එයා සීලේ කැළැල්වීම පිණිස පවතිනා වූ යම් සීල විසුද්ධියට එකතු වීමට බැරි වීමට බලපානා වූ යම් දෙයක් වේද, ඒ අන් කවර දෙයක්වත් නෙමේ. මොකද්ද? සක්කාය දිට්ඨියයි. ඒක කඩලා දැම්මට පස්සේ ස්ථාවර ශික්ෂණයකට එයා එකතු වෙනවා. ඒ බඳු ශ්‍රාවකයෙකුට නම් පන්සිල් දෙන එක කිසිම අයුරකින් තේරුමක් නැහැ. මොකද එයා පියවර තුනක් උඩට ආපු කෙනෙක්. සීල සම්පත්තියත් හදලා සීල විසුද්ධියත් හදලා එතනින්ම කුසල සීලයටත් එකතු වෙච්ච කෙනෙක්. ඒ කුසල සීලයට එකතු වෙනකොට වැඩෙන ප්‍රඥාව මොකද්ද? උදයත්ත ගාමිනී ආපඤ්ඤාය සමන්නාගතු. උදයත්ත ගාමිනී ප්‍රඥාව මේක තේරෙන්න ආය අහන්න ගිහි. උදයත්ත ගා එතකොට උදයත්ත ගා උදේ වැය පේන්නේ මොකද්ද? සකාය දිට්ඨිය පවතින්නේ කුමක් අසුරු කරගෙනද? ස්කන්ධ පංචකය අසුරු කරගෙන. රූපං අත්තතෝ සමනුපස්සාමි රූපවන්තං වාත්තානං අත්තනිවා රූපං කී කොමනි කියන්නේ? සකාය දිට්ඨිය ගැන කියන්නේ. එතකොට උදයත්තගාමිනී ප්‍රඥාවකින් යා බලන්නේ අර මෙයා ස්කන්ධ පංචකය පිළිබඳ උදේවැය තමයි යා බලන්නේ. එතකොට උදයත්තගාමිනී ප්‍රඥාව මෝරණකොට එයා තුල කුසල සීලයකට එකතු වෙනවා. සීලේ කැළල් වෙන සංයෝජනින් එයාගේ සිත මුද මිදා ගන්නවා. එතකොට එයා ඒක ඇතුලේ මෙයාට සීලේ ගැන අනාභිරතියක් උපදිනවා. එතකොට මෙබඳු ලෝකයක් ගැන කලකිරිය යුතු බව, කුමන ලෝකයක් ගැනද? අර නාම රූප පරම්පරාව ස්කන්ධ ගැන කලකිරිය යුතු බවට නිබ්බේධික පඤ්ඤා. නිබ්බේධික කියන්නේ කලකිරෙනවා කියන එකටනේ. එබඳු කලකිරීමට අදාළ තත්වයක් එයා තුළ නිර්මාණය වෙනවා. ඒ කලකිරීම ඒක තමයි නිබ්බේධික පඤ්ඤා. ඒක සීලය ගැන අනබිරතියකුත් එක්ක වෙන්නේ. දැන් අද වෙලා තියෙන්නේ මේ අනබිරතිය කියන එක කලින්ම හදා ගන්න හදනවා. සීලේ මේ පියවර ටික ඔක්කොම අතහැරලා දාලා සීල සම්පත්තිය සමහර අයට තියෙනවා, සමහර අයට සීලේ ගැන අනබිරතිය තියෙනවා. අර මැද තියෙන සීල විසුද්ධියට අදාළ පරිච්ඡේදයක් නැහැ. ඒ නිසා යථාභූත ඥාන දර්ශනීයට පොටක් පෑදෙන්නෙත් නැහැ. ඒ නිසා කුසල සීලේකුත් නැහැ. ඒ නිසා උදයත්තගාමිනී ප්‍රඥාවට පොටක් පෑදෙන්නෙත් නැහැ. නිකන් අනබිරතියක් තියෙනවා. නිකන් වැඩන්නේ සීල් රැකලා මේ භාවනා තමයි කරන්න ඕන වගේ පොඩි අනබිරතියක් තියෙනවා සීලේ ගැන. පින්වත්නි, මේ එක්කෝ තියෙන අර මුල් කෑල්ල විතරයි. මොකද්ද? සීල සම්පත්තිය තියෙනවා. ඒකත් එක්ක සිදෙන ධර්මතාවයක් විදිහට පවතින දෙයක් තියෙනවා. මොකද්ද? සුතමේ පඤ්ඤා. සුතමේ පඤ්ඤා. හොඳට බලන්න, ලංකාවේ මිනිස්සු කැමති බණ අහන්න විතරයි. ලංකාවේ මිනිසුන්ට උමනාව තියෙන බණ ටිකක් අහගෙන ඉන්න විතරයි. දැන් සමාට සිල් ගන්න ගියපු කෙනාට එයාට බණ ඇහෙන්නෙම නැත්තම් එයාට ඇති වෙන්නේ නිකන් කම්පනයක්. අපෝ බලන්න, අපි මේ සිල් ගන්නව බණක්වත් නැහැ. ඇත්තටම පින්වත්නි, මේ සීල විසුද්ධිය වගේ තැනකට එසවෙච්ච කෙනාට යථා ප්‍රඥාවෙන් යථාභූත ඥාන දර්ශනයට අද කොහොමද පොටක් පාදගන්නේ වගේ එකට එන්නේ. කුසල සීලය ගැන උනන්දු කෙනාට එයාට පේනවනේ සීලේ කැළැල් වෙන සංයෝජනයේ අභියෝගය. මේ සංයෝජනයේ මා නසන්න ඕඩ. මේ පාණාතිපාතා වේරමණී කියලා විරමණයක් ගැන කතා කළාට මේ ඔක්කොම වෙන්නේ සක්කාය දිට්ඨිය නිසා. සක්කාය දිට්ඨිය පවතින ස්කන්ධ පංචක ඇසුරු කරගෙන ඒවා ස්කන්ධ ටික උදයබ්බයානුපස්සී විහරණයකින් බලනකින් තමයි උදයත්ත ගාමිනී ප්‍රඥාව ඇති වෙන්නේ. ඒකෙන් නේද කුසල සීලේ මෝරන්නේ කියලා එයාට වෙනම ඔය පරිච්ඡේද එකක්වත් ලංකාවේ බෞද්ධයන්ට පේන්නේ නැහැනේ. ලංකාවේ බෞද්ධයන්ට ඒකක්වත් ගැන උනන්දුවක් නැහැ. ඒ නිසා මේ බුද්ධ ශාසනය කියන්නේ මහ විශාල විග්‍රහයක්. බුද්ධ ශාසනය කියන්නේ ලොකු කතාවක්. ඉතින් මේ බුද්ධ ශාසනයේ නම් වූ සුන්දර තැන තියෙන මහ විශාල කතාවක් අපිට තියෙනවා. ඒ කතාව ඇතුලේ අපට අපව විමසා බලමින් ජීවිත අවබෝධය කරා යන්නයි තියෙන්නේ. ඇත්තට මේකෙදි කරන්න ඕන දේවල් විදියට ඔය පින්නතුන්ලාට කිව්වොත් මූලික දේ. මේ ටික නිකන් කරන්න ඕන ටිකක් පිළිවෙලකට කියලා තිබ්බොත් හොඳයිනේ. මූලික දේ අර මුල් දේ. මුල්ම දේ මොකද්ද? අර බාහිර ලෝකේ මත විශ්වාසය තියන්නෙත් නැහැ, අභ්‍යන්තරයේ මත විශ්වාසය තියන්නෙත් නැහැ. ඒ අවිශ්වාසවන්ත කටයුතු බව තියෙනවනේ. මම හරි කැමති නිකන් හැම වෙලාවෙම අවිශ්වාසවන්ත කටයුතු විදියට ප්‍රශ්න අහනවනම් මම නම් ඒකට කැමති. ඒ කියන්නේ අවිශ්වාසවන්ත එහෙනම් මතක තියාගන්න කෙනෙක් කියන්න පුළුවන් මේ අවිශ්වාසවන්ත කටයුතු බව වෙන එක සද්දා වෙන එක. ඒ සද්දාවේ මූලික தත්ත්වය මොකද්ද? මේ බුද්ධ ශාසනය ඇතුලේ මට සෝවාන් වෙන්න පුළුවන් වේවි. මේ භාග්‍යතුන් හන්සේ වදාළේක ඇතුලේ මට සෝවාන් වෙන්න පුළුවන් වේවි කියලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අසහාය මේ අදහසක් දරනවා. එතකොට බුදුරජාණන් ලෝකේ මත විශ්වාසය තියන්නේ. මොකද ලෝකේ මත විශ්වාසය තියන්න බෑනේ. බුදුරජාණන් වහන්සේත් පිරුණම් පළමේ වෙනකොටත් කොහෙද විශ්වාසයක් තියන්නේ? ඒ නිසා මේ බුදුරජාණන්සේ පිරුණම් පාල මේ පිළිම විතරයි අද ඉතුරු වෙලා තියෙන්නේ. දක්ෂ කෙනෙකුට පටිච්ච සමුප්පාද ඥානයේ තුලින් බුදුරජාණන්සේගේ ධර්මකාය තුලින් ධර්මීය දැක ගන්නවා විනා වෙන විකල්ප ක්‍රමයක් මොකක්වත් නැහැ. එතකොට මෙන්න මේකෙදි ඔය පින්නතුරුලාට තියෙන්නේ මෙන්න මේ ටික විතරක් කරන්න. මේ ටික මේ වෙසක් කාලේ වෙනුවෙන් ඔය පින්නතුරුලාට මේ දේශනාව ඇහෙන්නේ වෙසක් පොයට පහුවෙනිදා. විකාශනයේ වෙයි තව දවස් දෙක තුනක් හතරක් පහක් ගියාම. නමුත් ඔයාලා මේ ටික කරන්න ජීවිතේට. එකක් තමයි මේ ඔයාලගේ විදර්ශනා රටාව පොඩි කරගන්න එක. මොකද ගොඩාක් විදර්ශනා කරන්න තරම් ඥාන සම්ප්‍රයුක්තකමක් තවම අපිට නැහැ. ඉතින් අපිට තියෙන පොඩි දේවල් ටිකක් අර සීල සම්පatti සහ සුතමේ පඤ්ඤා කියන එකත් එක්කයි අපේ සාකච්ඡාව සම්පූර්ණයෙන් තවම තියෙන්නේ. එතනින් එහාට සීල විසුද්ධියක් නැහැ. ඒ නිසාම අපිට යථාභූත ඥාන දර්ශනයට දොරගුල් නැරෙන්නේ නැහැ. කුසල සීලයක් නැහැ. ඒ නිසාම පින්වත් උදයත්ත ගාමින් ප්‍රඥාවකට දොර ඇරෙන්නේ නැහැ. ඒක ඇතුලේ දිගුවක් විදියට සීලය ගැන අනබිරතියක් නැහැ. ඒක ඇතුලේ දිගුවක් විදියට කියලා මම මේ පරිස්සමට කතා කරන්නේ දන්නවද? සමහර අයට සීලය ගැන එකපාර අනබිරතියක් මතුවෙනවා. මෙච්චර කාල සීල් රැක වැඩන්නේ භාවනාව යෝන හාඳුරණී වගේ එකක් එනවා. මේකෙම දිගුවක් විදියටයි අනබිරති වන. ඒ සීලය ගැන අනබිරතියක් නැති නිසාම නිබ්බේධික ප්‍රඥාවක් මෝරන්නේ නැහැ. නිබ්බේධික ප්‍රඥාවක් මෝරන්නේ නැහැ. ඉතින් එහෙනම් අපිට තේරෙනවා අපේ පියවරවල පොඩි අඩුපාඩු ටිකක් තියෙනවා. ඒ නිසා ඔයාලට මේ විදර්ශනා රටාව පහසු කරගන්න ඔයාලට එක දෙයක් යන්න ඕන. එකක් තමයි ඔබ ඕගොල්ලෝ කරන්න ඕන බාහිර ලෝකෙ මත විශ්වාසය තියන්නේ නැතුව අභ්‍යන්තර ලෝකෙ මත විශ්වාසය තියන්නේ නැතුව ඉන්නේ. එතකොට අර අතීතයේ අඩුවෙන් විදර්ශනා කරන්න පුළුවන්, අනාගතයේත් අඩුවෙන් විදර්ශනා කරන්න පුළුවන්, බාහිර ලෝකෙ මතත් අර විශ්වාසය යන්නේ නැති නිසා මේ විදර්ශනාව අඩුවෙන් කරන්න පුළුවන්. ඒක කරන්න ඕන අඩුවෙන් කරන්න පුළුවන්. අභ්‍යන්තරෙ මත ලොකුට විශ්වාසයක් නැති නිසා විදර්ශනාව අඩු කරගන්න පුළුවන්. මේ මොහොත විතරක් විදර්ශනා කරන්න පුළුවන්. මේ මොහොතේ රූපය ඇත, මේ මොහොතේ වේදනාව ඇත කියන තැනක අපි නවතිනවනේ. ඉපදිලා බිඳෙනවා තමයි, හටගෙන නිරුද්ධ වෙනවා තමයි, ඇති වෙලා නැති වෙලා තනනවා තමයි, ඒවා මේ බණ වලින් ඇහිච්චේවනේ. නමුත් මේ මොහොත නැතයි කියලා කිසිවෙකුට කියන්න බෑනේ. මේ මොහොතේ බණ ඇහින්නේ නැහැ කියලා කාටද කියන්න පුළුවන්? කියන්න බෑනේ. ශුන්්‍යත ලෝකෝ කියන එක සම්පූර්ණයෙන් ඔයාලා අල්ලගෙන ඉන්නේ වැරදි විදියටනේ. මේ මොහොත නැතයි කියලා කියන්න බෑ. ඒ නිසා අපි පරිසං වෙන්න ඕනනේ බුද්ධ දේශනාව ඇතුලේ. එතන මේ මොහොත ඇත. එහෙනම් මේ මොහොත ඇතයි කියලා දැනෙන එක ඇතුලේ ඔය පින්නතුල්ලා විදර්ශනාව අඩු කරනවා. එහෙනම් මේ මොහොත කියන එක වැටහෙනකොට ඒක බෙදලා බලන්න පටන් ගන්නවා. මේ මොහොත කියන එක බෙදලා බලනවා. සියලු මේ මොහොතට අදාළ තත්වයන් බෙදා බලන එක අපිට අවශ්‍යයි. එතකොට මෙහි බෙදලා බලන්න ඕනේ ඇයි කියන එක පිළිබඳ මතයක් දරා ගන්න ඕන. පළවෙනියෙන්ම මේ මොහොතේ බෙදා බැලිය යුත්තේ මා කළ යුතු එකම එක දෙයක් තියෙනවා, සත්‍ය අවබෝධය කරා. ඒ අන් කවර දෙයක්වත් නොවේ, ආත්ම සංඥාව දුරු කිරීමයි. ඒ නිසා අපි බෙදා බලන්නේ අපිට වෙන වැඩක් නැතුවට එහෙම නෙමෙයි. මේ මොහොතේ தত্ত্বය බෙදලා විග්‍රහ කරලා තේරුම් ගන්න හදන්නේ මේ අපිට වැඩ නැතුවටවත්, අපි බෞද්ධ වෙච්ච කමටවත් මොකක්වත් නිසා නෙමෙයි. අපි ඉස්සරහා තියෙන ඉතා අභියෝගාත්මක தত্ত্বයක් තියෙනවා. ආත්ම සංඥාව දුරු කිරීම, ආත්මීය සංඥාව දුරු කිරීම පිණිස බෙදා බැලිය යුතුයි. ඒතර එනම් මම කාරණා තුනක් දැන් කිව්වා. මොකද්ද? එකක් තමයි ඔය පිනතුලා කරන්න ඕනේ ඉතා විශේෂ දෙයක්. ඒ තමයි ඔයාලගේ ජීවිතය තුළ බාහිර ලෝකෙ මතත් අභ්‍යන්තරයේ මතත් විශ්වාසය තියෙන එක අඩු කරන එක. ඒ අඩු වීමෙන් විදර්ශනාව අඩුවෙන් කරන්න පුළුවන්. විදර්ශනා රටා අර ගොඩාක් විසිරුණු විදර්ශනා ක්‍රියාමාර්ග වලට නොයා අඩු විදර්ශනාමය තත්වයන් ටිකක් එක්ක අපිට ජීවත් වෙන්න පුළුවන්. ලෝකෝත්තර අර්ථයන් සමෘද්ධිමත් කර ගැනීම දක්වාම. ඇයි දැන් මේ විදර්ශනා කරන එක සංකීර්ණ වැඩන්නේ? අතීත අනාගත වර්තමාන අජ්ජත් බාහිර ඕලාරික සිවුම් දූර ළඟ එක ලොක්කොම් බලලා සබ්බන් රූපං කියලා වෙනමත් බලන්න වෙලා. එතකොට මේ එක වෙනමත් බලන්න වෙලා. සංඥාව ගත්තත් අතීත සංඥා, අනාගත සංඥා, වර්තමාන සංඥා, අභ්‍යන්තර සංඥා, බාහිර සංඥා, දුර සංඥා, ළඟ සංඥා, හීන සංඥා, ප්‍රණීත සංඥා ඔක්කොම් බලලා සබ්බන් සියලු සංඥා කියලා ආයෙ වෙනම විදර්ශනා කරන්න වෙලා. ඔමෝම විදර්ශනා රටා දෙකක් අපිට හැම වෙලාවකම අපේ නාම රූප ප්‍රවාහය පිළිබඳ සම්පූර්ණ කෙලෙස් සංසිඳීම වෙනස කරන්න. ඒ දෙකක් විදර්ශනා කරන්න වෙලා ඒ මදි වටනම් කමන්නේ. ඊට පස්සේ විදර්ශනා රටාවකටත් එකතු වෙලා අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ඝණ්ඩතෝ, සල්ලතෝ, ඔය විදියට අගතෝ, ආබාධතෝ, ඵලතෝ, පලොක්කතෝ, ශුඤ්ඤතෝ, අනත්තතෝ, සමනුපස්සාමි කියලා තව ගොඩක් විදර්ශනා රටා විදර්ශනා කළ ඒ වෙලාවේ දැක්ම වෙනස් දැක්ම කරන්න දකින්න ඕන විදිහ ගැන තව වෙන එකක් තියෙනවා. ඉතින් මෙච්චර ගොඩක් කොහොමද කරන්නේ? ඕක ඒක අඩු කරගන්න තමයි අපි අර බාහිර ලෝකෙ මතත් අභ්‍යන්තර ලෝකෙ මතත් විශ්වාසය තියෙන එක නවත්තුන. එක. දෙක මොකද්ද? දෙක තමයි අපි මේ මොහොත ඇතැයි පිළිගන්න කමක් තියෙන නිසා මේ මොහොත බෙදා වෙන්කොට බලන්න පටන් ගන්නවා. විග්‍රහ කරලා බලනවා. බෙදලා විස්තර කරලා බලන්න පටන් ගන්නවා. ඒතර බෙදලා විස්තර කරලා බලන්නේ කුමක් පිණිසද කියන අර්ථය හැම වෙලාවකම දරනවා. මොකටද බෙදලා බලන්නේ? මේ වැඩක් නැතුවටවත් බෞද්ධ වෙච්ච නිසාවත් මොකක්වත් ප්‍රශ්නයක් නිසා නෙමෙයි. අපිට බෙදලා බලන්න සිද්ධ වෙලා තියෙන්නේ අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි, ආත්ම සංඥාව දුරු කිරීම පිණිස. ඒ අදහස මුළු හිත තුරාම දරාගෙන තමයි බෙදා බලන්නේ. ඊට පස්සේ ඒ ඒ බෙදලා බලපුවාගේ ධර්ම ස්වභාවය බලනවා. ධර්ම ස්වභාවය බලනවා. එතකොට මේ ධර්ම ස්වභාවය කියලා කියන්නේ ඒ වගේ පටිච්ච සමුප්පන්නතාවය. ඒ කියන්නේ මේ මොහොතේ රූපයක් නැත, ඇයි මේ මොහොතේ රූපේ බිඳෙන්නේ? ඒක මේ මොහොතේ රූපය බිඳෙන්න නම් සීතල බලපානවා, උෂ්ණ බලපානවා, බඩගින්න බලපානවා, පිපාසය බලපානවා, කර්මයේ බලපානවා. ඔය විදිහට මේ බිඳෙන්න හේතු ටික ඔක්කොම බලනවා. ඒකට අපි කියන්නේ මොකද්ද? ඒ ධර්ම ස්වභාවය දකින්නවා කියන එක. ඒ ධර්ම ස්වභාවයේ මත පිහිටා ඉපදීම විඳීම දකින්නවා. ඉපදීම බිඳීම ප්‍රාමාණික සාක්ෂි විදිහට භාවනාවට අරගෙන අනිත්‍යතෝ දුක්ඛතෝ කියලා විමසලා බලන්න පටන් ගන්න. එතකොට මේ ඒ අනිච්චතෝ දුක්ඛතෝ ආදි වශයෙන් විමසා බලනකොට යා තුළ දුරු වෙන්නේ කවරක්ද? ආත්ම සංඥාවයි දුරු වෙන්නේ. ඒ ආත්ම සංඥාව දුරු වීමෙන් අපි අපේක්ෂා කරන්නේ කුමක්ද? ආත්ම සංඥාව දුරු වීම කොච්චර දුරට යන්න ඕනද? අරමුණු නොවීම දක්වා යන්න ඕන. නැවත නැවත මේ මොහොතට එකතු වෙනකොට නැවත නැවත අරමුණු වෙන කමක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට චුතියත් එක ලෝකේ කිසිවක් අරමුණු වෙන්න නැත්නම් ආය උපදින්නේ නැහැ නේ. නැවත උපදින්න වෙලා තියෙන අරමුණු වීම කියන එක නිසානේ. අපි ආයෙ උපදින්නේ මොකක් නිසාද? අරමුණු වීම කියන එක නිසා. අර මරණාසන්න මොහොතේ අරමුණක් ඉන්නේ නැත්නම් ඉදිරිපත් වෙන්නේ නැත්නම් අනිවාර්යෙන් පිරිනුවම් පානවනේ. එතකොට මේ අරමුණු වීම කියන එක නැවත නැවත අරමුණු වීම කියන එකෙන් සිත මුදවා ගැනීම, ඒ කියන්නේ ඇත්තටම මේ නිවන් දකින්න එකට තියෙන පොඩි දෙයයි. පුංචිම දෙයයි නිවනටපත් වීම ඇතුලේ කරන්න තියෙන. මොකද්ද? ලෝකේ නැවත නැවත අරමුණු වීම. දැන් මරණාසන්න මොහොතේ චුතියත් එක්ක ප්‍රතිසන්දිය ගෙනත් දෙන්නේ අරමුණු වීම ඇතුලේ. අරමුණක් හම්බ වෙන්නේ නැත්තම්, අරමුණක් හම්බ වෙන්නේ නැත්නම් අනිවාර්යෙන් පිරිනුවම් පාන්න ඕනනේ. එතකොට නැවත නැවත චුතියත් එක්ක අරමුණු වුනේ නැත්තම් ලෝකය, එයා ලෝකෝත්තරයි, එයා ලෝකෙට එකතු වෙන්න විදිහක් නැහැ. චුතියත් එක්ක ප්‍රතිසන්දිය ගෙනත් දෙන අරමුණක් මුණ ගැහුණොත් විතරයි ඒ අරමුණ ඇතුලේ තමයි ලෝකේට අපි වහායා එකතු කරන්නේ. ලෝකේ නැවත නැවත එතකොට අරමුණු වීමෙන් සිත මුදවා ගැනීම පිණිස ඔය පිනතුලක් කළ යුතු දේවල් ටිකක් තියෙනවා. එකක් ඔයාලා කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. එතකොට බුද්ධ ශාසනයේ ඉලක්කය තමයි පින්වත්නි ඔගොල්ලොන්ව ප්‍රඥාවක් ගොඩනඟ මේ සම්පූර්ණ ක්‍රියාවලිය ඇතුලේ අපි කරන්නේ ඒක බලනු සීල සම්පත්තිය සුතමේ ප්‍රඥාව හදනවා. සීල විසුද්ධියෙන් යථාභූත ඥාන දර්ශනයක් හදනවා. යථාර්ථවාදීකමක් හදනවා. කුසල සීලය තුළින් උදයත්ත ගාමිනී ප්‍රඥාවක් හදනවා. ඊට පස්සේ සීලය ගැන අනබිරතියකින් නිබ්බේධික ප්‍රඥාවක් හදනවා. එතකොට යාට යාගේ ස්කන්ධයන් පිළිබඳ එක්තරා විදිහක කලකිරීමක් ඇති වෙනවා. ආය හටගන්න එක පිළිබඳ අපේක්ෂාවක් ඇති වෙන්නේ නැහැ. එතකොට ওই විදිහට අපි හැම වෙලාවකම සීලයක් හැම වෙලාවම උදව් කරන්නේ ප්‍රඥාවට. එතකොට ප්‍රඥාව කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ප්‍රඥාවෙන් බලාපොරොත්තු වෙන්නේ විමුක්තිය, මිදීම. එතකොට විමුක්තිගාමි වීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? විමුක්ති ඥාන දර්ශනය. විමුක්ත ස්වභාවයෙන් අපි අපේක්ෂා කරන්නේ මොකද්ද? විමුක්ති ඥාන, ඒ කියන්නේ විමුක්ති ඥාන දර්ශනය කියන්නේ මේ අමුතු එකක් නෙමෙයි, මිඳුනු බවට යාතුල ඥානයක් ස්ථාවර වෙනවා. ඒ මිඳුනු බවට ඥානෙ ස්ථාවර වෙනකොට ඒ ඥානෙ පැති දෙකක් තියෙනවා. එකක් තමයි කයේ ඥානං, අනිත් එක අනුත්පාදේ ඥානං. ක්ෂය වී භව, ක්ෂය වුණු භවට ඥානයක් තියෙනවා. ඒව නැවත නූපදින භවටත් ඥානයක් තියෙනවා. ඔය දෙකෙන් සමන්නාගත තත්ත්වෙට අපි කියනවා මොකද්ද? විමුක්ති ඥාන කියලා. විමුක්ති ඥාන, ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා විමුක්ති, විමුක්ති ඥාන දර්ශන කියලා ඔය හාඳුරු බණට කියද්දි කියන්නේ. එතකොට ප්‍රඥාවෙන් බලාපොරොත්තු වෙන්නේ විමුක්ත ස්වභාවය. ඒ කියන්නේ අරමුණු වලට එකතු නොවි සිත මුදවාගෙන ඉන්න එක. එබඳු ඒක කොච්චර දුරට කරන්න ඕන විමුක්ති ඥානය දක්වා කරන්න ඕන. විමුක්ති ඥානය වනායි කුමක්ද? විමුක්ති ඥානය කියන්නේ අනුත්පාදේ ඥානයි කය ඥානයි. ක්ෂය වූ බවට ඥානයක් තියෙනවා. හටගත් ඒවා ක්ෂය වෙන බවට ඥානයක් තියෙනවා. ක්ෂය වෙච්ච ඒවා නැවත නූපදින බවට ඥානයක් තියෙනවා. ඔය ඥාන දෙකත් එක්ක යා වාසය කරමින් ජීවිතය අතෑරුණාම යා සම්පූර්ණ අනිවාර්ය පිරුම පාන්න ඕන. ඒ කියන්නේ කෙනෙක් ආය උපත කරා නොයන්ඩ අදාළ ප්‍රස්තුතේ සංකීර්ණ නැහැ. මොකද්ද ඒ ප්‍රස්තුතේ? අරමුණු නොවීම. මරණයත් එක්ක චුතියත් එක්කම අරමුණු චුතිසිතත් එක්ක ඒ අරමුණු වීම කියන අවකාශය නැත්තම් ප්‍රතිසන්දී කියලා අවකාශයක් පැනවෙන්නේ නැහැ යාට. ඒ අරමුණු නොවීම පිණිස හැබැයි අපිට මේ වගේ ටිකක් වැඩ කරන්න වෙලා. ආත්ම සංඥාව දුරු කිරීම පිණිස බෙදලා ඒකනේ මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ වදාළනේ. අමහණෙනි ආත්ම සංඥාව දුරු කරන්න බෙදලා බලන්න, බෙදපුවාගේ ධර්ම ස්වභාවය බලන්න, ධර්ම ස්වභාවය බලනකොට ඉපදීම බිඳීම බලන්න, ඉපදීම බිඳීම ප්‍රාමාණික සාධකයේ විදිහට ඉස්සරහට අරගෙන අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ওই විදිහට විදර්ශනා කරා. ඕක කර කර ඉන්නකොට මහණෙනි සාමාන්‍ය යටත් පිටිස්සෙන් ඕකට ඍජු ක්‍රියාමාර්ග විදිහට සාමාන්‍ය දවස් 10ක් විතර යා අවංකව ආවොත් කෙන සාමාන්‍ය පැය 5ක් විතර ඕක දිගට දිගට කළොත් දවස් 10ක් විතර පින්වත්නි එයා තුල ප්‍රයාත්ට ලැබෙන ප්‍රතිලාභේ නම් මේ හැම මේක විනාඩි 10කින් කරන්න බෑ. ඔයාලා අඩුම මාසයක් මේ වෙනුවෙන් වෙන් කරගන්න ඕන. මාසයක් වෙන් කරගන්න ඕන අඩුම දවසට පැය දෙකක්වත් කරන්න ඕන. මාසයක් ඇති. ඒ කියන්නේ අර කය ඥානයයි අනුත්පාද ඥානය තුළ යම් ස්ථාවරත්වයකට ඒක සම්පූර්ණ ස්ථාවර වීම තමයි අරහත්වය. නමුත් සෝතාපන්න වීම දක්වා ඔබට යන එක මාසයක් ඇති. ඇයි එක මාසයක් ඇති? ඔයාලගේ සීල සම්පත්තියයි සුතමේ ප්‍රඥාවයි දෙකම තියෙනවා මේ වෙනකොට. සීල විසුද්ධියද කුසල සීලේද සීලේ ගැන අනබිරතිය තුලින් සදාතනික නිවීමට අදාළ අවකාශය හදන්න එක පැත්තකින් තියෙනවා. අනිත් එක තමයි යථාභූත ඥාන දර්ශනේ උදයත්ත ගාමිනී ප්‍රඥාව නිබ්බේධික පඤ්ඤා කියන අවකාශයට එකතු කරන්න තියෙනවා. ඔය ටිකට එකතු වීම පිණිස අඩුම මාසයක් ඕන. ඒකට අදාළ පොඩි පොඩි භාවනා ක්‍රම තියෙනවා. ඉතින් ඒ වාට ඍජු එකතු වුණොත් එයාට සංසිඳෙන්න පුළුවන්. ඒ බඳු සංසිඳීමක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව උපකාර වේවායි මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ධර්මයේ හොඳට අහන්න, ආයාය අහන්න, හොඳට විමසන්න. එතකොට තේරෙවි මොකද්ද මේ කුසල සීලය කියලායි කිව්වේ. ඒක ඒ කුසල සීලයෙන් පස්සේ ඇයි අනබිරතියක් ගැන කියන්නේ කියලා ඔයාලට හොඳට තේරෙවි. මේක ආයාය අහන්න, අහලා හොඳට දරාගෙන මානසිකාරය කරමින් මේ බඳු නිවන් මාර්ගය කියලා මේ බුදුරජාණන්සේ වදාළ ධර්ම මාර්ගය තුල නිකන් Tamanට දර්ශනය වෙන ආධ්‍යාත්මික අවකාශයක් ඇති බව හැම වෙලාවකම හිතන්න. මේ බඳු සිතුවිලි මාත්‍රයක් පවා සත්‍ය අවබෝධයට උපකාර කරાવી. එනිසා මේ හෝරාවිත ප්‍රතිබල සම්පන්න හෝරාවක්. මොකද මේ හෝරාවේ එක වචනයක් අපි කතා කළේ නැහැ ලෝකයේත් එක්ක එකතු වෙන්නේ කොහොමද කියන එක ගැන. හැමදාම අපි ගනුදෙනු කරන්නේ ලෝකයේත් එක්ක එකතු වෙන්නේ කොහොමද කියන එකනේ. ලෝකේ ශස්ත්‍රීකත්වයේ කොහොමද ඔසවා තබන්නේ, ලෝකේ උඩට යන්නේ කොහොමද, මං කොහොමද ඔසවා තබන්නේ, ඔය වගේ නේ කතා. නමුත් අපි මේ හෝරාවේ බලන්න පින්නොත් එක සිතුවිල්ලක් අපිට ආවේ නැහැ අනුසය ආශ්‍රවට වලට අදාළව. එක සිතුවිල්ලක් කතා කරේ නැහැ ලෝකයට එකතු වෙන්නේ කොහොමද කියන එක. හැම අපි මේ හැම වචන මාත්‍රයක් තුලින්ම අදහස් කළේ ලෝකය අතහැර දාන්නේ කොහොමද කියන එක. ලෝකයට අදාළ සාකච්ඡාවක් නෙමෙයි. එනිසා මේ වෙලාවේ දෙවිවරු වුණත් මනුස්ස ලෝකෙට බැලුවොත් අපිව තමයි දර්ශනි වෙන්නේ. ලෝකේ දෙවියන්ගේ ආශිර්වාදය කියන්නේ අන්න ඒකට. මේ කාම ලෝකේ දිහා බැලුවොත් මේ මං හිතන්නේ මේ හෝරාවේ අපි ගොඩාක් විදර්ශනා කරන අය ඉන්න පුළුවන්. නමුත් මේ හෝරාවේ සාකච්ඡාවක් විදියට අපි කරපු මේ සාකච්ඡාව තමයි දෙවරුන්ට පව අපි පේන්නේ ආලෝකයක් විදියට. ඇයි මේ ලෝකෝත්තර වීම මේ හෝරාව ඇතුළේ බලන්න ඔය පින්නතුන්ලා පවා ලෝකයක් එක්ක එකතු වීම සම්බන්ධ සිතුවිලි මාත්‍රයක්වත් සමාට උපදින්නේ. ඒකයි මේ දෙබ්බබඳු දේශනාවක් ප්‍රතිබල සම්පන්න වෙන්නේ. මේ දේශනාව සිද්ධ කරන අයට පවා උපකාරයක් ලැබෙන්නේ ඒකයි. බලන්නක අපිට සිනහ පහළ වෙන කතා මුකුත් ඉන්නේ නැහැ. ඒක ඇහිණාවෙන්න හේතු යෙදෙන්නේ නැහැ නේ. මිනිස්සු හරි කැමති හාමුදුරුවෝ එහෙම hina වෙලා බණ කියනවට, ඒ කියන්නේ සිනාවටවත් කඳුලකටවත් එක සිතුවිලි මාත්‍රයක්වත් එන්නේ නැත්තම්. ඒ කියන්නේ දැන් මේ අපි ඇත්තට මේ දේශනාවලට එකතු වෙලා ඉදී මේ කැමරා තියෙනවා, යාරෝම මොකක්වත් එන්නේ නැහැ නේ ඔළුවට. ඔයාලටත් එන්නේ නැහැ නේ. බලන්නකො කොච්චර සුන්දර හෝරාවක්ද මේක කියලා. ඒ නිසා ඔය පින්නතුන්ලා ලොකු කුසලයක් කරගත්ත මේ සියලු දෙනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් හේතුපකාර වේවායි මම ප්‍රාර්ථනා කරනවා. දායකත්වය ගැන කටයුතු කරන්නේ දමිත්තෙන්න කොන් මහත්මාත්, සුදර්ශනි හරස්කම මහත්මියත්, සුජීව කුමාරප්පෙරුව මහත්මා සහ ප්‍රියදර්ශනී කුමාරප්පෙරුව මහත්මිය ඇතුළු පින්වත් පිරිසයි මේ දේශනාවට දායකත්වය ගැන කටයුතු කරන්නේ. ඒ පින්නතුන්ට ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස බලවත් වේවා. සුවසේම නිවන් මඟ වඩාගෙන පිළිවෙත් පුරාගෙන මේ ගෞතම බුදු සසුනේදීම වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ ධර්ම දාන මේ කුසල් හේතු උපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. මේ ධර්ම දානමේ කුසල් මේ අපේ පින්වත් දමිත්තෙන්නකෝන් මහත්මයා ප්‍රදාන පිනතුන්ට සුඛ ප්‍රතිපදාවෙන් බොහොම පහසු ආකාරයකින් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනාව හේතුපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් අපගේ දෙමව්පියන්ටත් ලක්වාසී ලෝකවාසී ධර්මකාමී සියලු දෙනාටත් මේ කුසල් හේතු වේවා. දමිත්තෙන්නකෝන් මහත්මයා ප්‍රදාන මේ පිනතුන්ලා නමින් මිය පරලෝක ගියා වූ වර්ග පරම්පරානුගත සංසාරගත සියලු ඥාතීන්ට මේ කුසල් හේතු වේවා. සියලු ඥාතීන්ගේද භවයේ සුවපත් වේවා. සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ පිනතුන්ට මේ කුසල් බලවත් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. සතරවරං රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද අවීචී පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමද මේ උතුම් කුසලානිසංස ධර්මයන් නිවන් පිණිස වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාදා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
ක්ඛයෝ නිබ්බානං.